గడ్డలు ప్రశ్న సాంతకి జ్ఞాన కథాకరణ స్వహాబలన విమర్శన సాకచ్ఛాకరణ అవస్థావ ధర్మ సాకచ్ఛావ ప్రశ్న తీరమన ఇదిరిపత్ కరణ
అప్పుడు ధర్మదేశం శ్రవణే కదా చెబుతున్నాను. ఇది అతి గట్టలు నేను కదా విస్తృతంగా నేను ఆశ్చర్యంటున్నాడు. అతి మాకు సేమ్ నేను ఘటనదారిల నీ లోక్యాత్రికి గణజన్మ ఈ గణజన్మ ఇది నీ ఆశ్వాస ప్రాశ్వాసకి ఆగాంతిక గణజన్మ పటాంగి నేనకుంట వివిధ విషయాన్ని వివిధ దృష్టి గ్రహాగ్యాన్ని భక్తిగా తీయడం స్థితి ఆగాంతిక విధిట దక్కినట వల్ల బహుదం మనసు రద్దయ్యేలా తీయమా సిపిరి మగే సిపిరి మమ విధిట దక్కింది సిపిరియుడ ఆజ్ఞాదాయకత్వ దక్కినట తమై సాంగ్య పాలవింది మీ కారణాలు మీ ఆగంతు వ్యక్తిట దక్కించే అవశ్య వటపిట సరస్కరణి
හැම දෙයක්ම අයිති කරගන්න අල්ලගන්න තමන්ගේ කරගන්න සන්තකේ තියාගන්න මනසක් ඉතිවානස සිතිවිලි තමන් කියලා හිතන එක මගේ සිතිවිල්ල සිතිවිල්ල කියන්නේ මම පුදු වෙන්න දෙයක් නෑ. මොනවා අල්ලගත්තත් අල්ලගන්න බැරි දේ තමයි සිටිවිල්ල. මගේ කියලා අපේ කියලා බදාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඇඳුම් ටික මෙන්න මගේ ඇඳුම් ටික කියලා වෙනම අල්මාරියක වෙනම බෑග් එක දාග තියාගන්න පුළුවන්. මෙයා මගේ වෙන කාටවත් අඳින්න දෙන්නේ නැතුව තමන් විතරක් පාවිච්චි කරමින් සිරෙප්පුත් පුළුවන් පිඟංකෝප්පත් පුළුවන්. ඒවා කැඩිලා බිඳලා යන එක වෙනම දෙයක්. නමුත් තියෙනවට නම් පුළුවන්. හැබැයි සිතිවිල්ල තමයි බැරිම දේ. මේ ළඟින්ම තියෙන සිතිවිල්ල හැබැයි අයිති කරගන්න අපහසුම දේ සිතිවිල්ල බැරිම දේ. හුස්මක් කොච්චර උදව් කළත් අපිට කොච්චර හුස්ම ප්‍රයෝජනවත් වුණත් අල්ලගන්න බෑනි මෙන්න මගේ හුස්ම කියලා. නවත්ත ගන්න රඳව ගන්න හිර කරලා තියාගන්න බෑ. පොඩි වෙලාවකට පුළුවන්. ඒ වැඩි වෙලාවක් බෑනේ. අපිට අපි තියෙන උපරිම ශක්තියෙන් අපි නැහැයි කටයි දෙකම වහගෙන වාටම යන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්. නිකම්ම අපේ ග්‍රහණය විකල් වෙනවා. හිතන නෙමෙයි. අනේ හුස්ම ගන්න ඕනේ කියලා නෙමෙයි. නෑ මං ගන්නෙ නෑ. මේ ගත්ත හුස්මට යන්න දෙන්නේ නැහැ. මේක තියන් ඉන්නවා කියලා. එහෙම කරන්නේ නැහැ. එහෙම පුළුවන් නම් ඔය සීදිරි නසා ගන්න ඔච්චර සංකීර්ණ ක්‍රම ඕනේ නැහැ. නිකම්ම ඇඟිලි දෙකෙන් ආය වහගත්තාම සිනසා ගන්න පුළුවන්. නමුත් එහෙම කාටවත් කරන්න බෑ. තමන්ගේ ගිරි දෙකෙන් තමන්ගේ ණය වහගෙන හුස්ම හිර කරන් ඉන්න බෑ. මේ හුස්ම ලොකු ගමනක්. මිනිස්සු හරහා, සත්තු හරහා, කාකොළ හරහා, කඳු හෙල් හරහා, අහස විනිවිද පොළොව හරහා, ඇලතොල ගංගා මහමෝද වලාකුණි ඔක්කොම හරහා මහා ගමනක. ඒ ගමනේ ස්වල්ප වෙලාවක් තමයි මේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් මේක අපි හොඳට දන්නවනේ, හුස්ම මේ මගේ හුස්ම කියලා කියන එක මීට මොහොතකට කලින් තව කාගේ හරි හුස්මක්. එයා කිව්වා එකට මගේ කියලා. අය පිට කරපු ගමන් ඒක මගේ නෙවෙයි. එතකොට ඒකට දැන් මම මගේ කියලා. දැන් මම පිට කරාට පස්සේ තව කෙනෙක් මගේ කියලා. එතන මේ මම කියන එක මගේ කියන එක තත්තර ගානක ආයු කාලයක් තියෙන දෙයක්. හුස්මත් එක්ක බැලුවාම, බැලිතිරිල්ලක් එක්ක බැලුවාම එච්චරවත් නැහැ. හුස්ම කෙනාගින් කෙනාට, කෙනාගින් කෙනාට ගමන් කරනවාගේ සිතිවිලි මේ හැම තැනම ගමන් කරනවා. මේ මොහොතේ එය මේ හිත ඇතුලේ, ඊළඟ මොහොතේ තවත් කෙනෙක්ගේ හිතක් ඇතුලේ, ඊළඟ ඊට කලින් වෙනත් කෙනෙක්ගේ හිතක් ඇතුලේ සිටිවිලි තිබුණා. ඒ නිසා තමයි මේවට දහම ආගන්තුකයෝ කියන්නේ. එකම ගෙදරකට යන්නේ ඉන්න පිරිසක් නෙවෙයි. ඔළුවෙන් ඔළුවට, ඔළුවෙන් ඔළුවට මේ සිටිවිලි යනවා. එසා අදහස් මේ විශ්වයේ පාවෙන දේවල්, අදහස් කියන ඒවා, හැඟීම්, කෙලෙස් මේවා අපිටයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ ඔක්කොටම ධර්ම කියන්නේ, ධම්ම කියන වචනේ තමයි තියෙන්නේ. ධම්ම සිතිවිලි, හැඟීම්, කෙලෙස් මේ සියල්ලටම හේතු විතරක් නෙමෙයි. ඒ කරුණා, මෛත්‍රී, ඒ හොඳ පැත්ත මේ ඔක්කොටම තියෙන වචනේ තමයි ධම්ම. ධම්ම නැහැට රූප වගේ, කාට ශබ්ද වගේ, නාසයට ගඳ සුවඳ වගේ, දිවට රස වගේ, ශරීරයට ස්පර්ශ වගේ, මනසට ධම්ම. ධම්ම මේ ධම්ම කියන වචනේ තව තේරුමක් නේ ස්වභාවය පොදු කියන එක, පෞද්ගලික නෑ කියන එක. ඉතින් මේ තරහ ගත්තොත් ඒක ඔහේ යනවා, ඔළුවෙන් ඔළුවට යනවා. දැන් මේ ඔළුවට ආව, ඒක තව ටිකක් වැඩි කරලා, තව පොහොර දාලා ශක්තිමත් කරනවා හිතුවහම. එතකොට ඊළඟට ඒක ටික වෙලා ඉතිවිල නැති වෙලා යනවා. එතකොට මේ තරහ කියන ධම්ම, ඒ ස්වභාවය, ඒ ශක්තිය පුත්කලයෙන් පුත්කලයට, සත්තුන්ගෙන් මේ හැම තැනම ගමන් කරනවා. ඉතින් අපේ ළඟට ආවම අපි මොකද කරන්නේ? සමහරට ඒක මගේ තරහ කියනවා, මට තරහ ගිය, මං තරහින් ඉන්නේ. ඊට කලින් තව කෙනෙක් තරහින් හිටියා. මේ බෝ වෙනවා. ඔය සිතිවිලි සහ හැඟීම් වසංගත උනේම් බිරිස්සාව කැස්ස, ඒවට වඩා බොහෝම වේගයෙන් පේන්නේ නැතුව පැතිරෙන වසංගත තමයි සිතිවිලි සායගීම් කියන්නේ. ඒ වගේ මුලක් හොයන්න බෑ. කාටද මේ අදහස මුලින්ම පහළ වුණේ? කාටද ඉස්සෙල්ලම තරහ ගියේ? හොයන්න බෑ මුලක්. මුලක් නෑ. අපි කරන්නේ මමත්වේ මුද්‍රාව, මමත්වේ මුද්‍රාව මේ සිතිවිලි වලට, හැඟීම් වලට තබනවා. අපි හැමෝම ළඟ අපේ නමගම අත්සන කොටපු මුද්‍රාවක් තියෙනවා. ටැම්ප් එකක්, සීල් එකක්. ඉතින් ඒක එනේනේවට අපි ගන්නා මෙන්න මගේ සිතවිල්ල, මගේ තරහ, මගේ ආශාව, මගේ බය, මගේ සතුට. අපේ නම ඔක්කොම ගහනවා. ඉතින් එතන ඒක මගේ කියලා. හැබැයි ඉතින් ටික වෙලාවකින් ඒක ඔක්කොම මැකිලා ගිහින් ඒක අමතකලාම යනවා. දන්නේත් නැහැ. තව කෙනෙක්ගේ ඔළුවට යනවා. එයත් ඒ සීල් එක එකට ගහනවා. තමන්ගේ සීල් එක මෙන්න මගේ තරහ. මේවා ධම්ම විදිහට බලන්න. ධම්ම. ඒ කියන්නේ විශ්වයේ තියෙන ගිණුම්. මේවා විශ්වයේ තියෙන ගිණුම්. වැහැඟීම් කියන්නේ ධම්ම කියන්නේ තණ්හාවේ ගිණුම. බියේ ගිණුම. මානේ ගිණුම. ඊර්ෂ්‍යාවේ ගිණුම. හුදකලාවේ ගිණුම. ආශාවේ ගිණුම විදිහට ගිණුම් තියෙනවා විශ්වයේ. ඒක කොහෙද තියෙන්නේ කියන එක නෙමෙයි. එතකොට අපි කරන්නේ තරහ අරගෙන ඒ ගිණුමත් එක්ක අපි සම්බන්ධ වෙනවා, ගනුදෙනු කරුවෙක් වෙනවා. ඒක ඔබතුමා බොහොම ලස්සනට කිව්ව මෞකුසින් බිහි වෙච්ච දවසේ ඉන්න අපි ලොකු ගනුදෙනුවක් ලෝකයක් එක්ක කරනවා. ඉතින් ඒක හුස්මත් එක්ක තමයි ගනුදෙනුව පටන් ගන්න. හැබැයි ඒ වගේ නවතින්න පුළුවන් නම් ලොකු දෙයක්. හුස්මයි කෑම බීමයි ඔය ටිකෙන්. හැබැයි එහෙම නැතුව මේ විශ්වයේ තියෙන මේ කෙලෙස් ගිනුම් මෙක්වල අපි ගනුදෙනු කරුවන් බවට පත් වෙනවා. ඉතින් අපි ඒ වගේ ගන්නවා මෙහාට. ගනුදෙනු කරුවෙක් වුණාම අපි එහෙන් තරහ ගන්නවා. එතන අපි ඒක වැඩි කළා අපව දෙනවා. එතකොට විශ්වයේ තියෙන මේවා වැඩි වෙනවා. ඒ තරහින ගති වැඩි වෙනවා. ඉතින් ඒක අද හොඳට පේනවා. එන්නේ සමාජයේ කොච්චර ඉක්මනට කිපෙනවද කියන එක. ඒ කිපෙන ගතිය බොහෝම වැඩි. එතකොට කිපිලා කරන දේවල් බලුවහම හිතා ගන්න බෑ. මේ පුංචි දේවල් වලට කොච්චර ලොකු විදියට පරිගන්නවද? දැන් අපි මේවා දිහා බලලා පුදුම වෙලා ඔළුවේ අත ගහගෙන අයියෝ අපි නම් තුන් හිතකින්වත් එහෙම හිතන්නේ නැහැ, කරන්නේ නැහැ. කොහොමද මිනිහෙක් මෙහෙම කරන්නේ? අපි කායිකව නොකලට මානසිකව මේ හැමෝම කරන අපරාධ වලට පැත්තක ඉඳලා සම්මාදම් වෙනවා. අපි තරහ ගන්න හැම මොහොතකම කවුරු හරි තරහෙන් කරන ක්‍රියාවකට තල්ලුවක් දෙනවා. ඉතින් මේ දුර්වල මනස් වලට මේවා ඇතුල් වෙන ඇතුල් වුණාම මේ දුර්වල පුද්ගලයාට පාලනයක් නැහැ. එයා මොනව හරි කරනවා. ආශාවට පෙළඹිලා කරනවා, තරහින් වෛරයෙන් කරනවා, බිය වෙලා. ඒකට ඒ කෙලෙස් එක ගනුදෙනු කරන හැමෝම කිසියම් දුරකට වග කියන්න ඕනේ. ඒ නිසා තමයි ධර්ම කියන්නේ චේතනාව තමයි කර්මය. අපි චේතනාත්මකව කිසියම් හැඟීමක් එක්ක එකතු වෙනවද එතනින් තමයි කර්මය පටන් ගන්න. හිංසාව ලෝකෙම පැතිරෙනවා නම් ඒකට අපි වගේ කියන්න ඕනේ. අපි හිංසා නොකලට කාටවත් අපි හිංසාකාරී සිතුවිලිත් එක්ක ඉන්නවා නම් ඒව මගේ කියලා හිතන් ඉන්නවා නම් එහෙම ඒ පෝෂණය කරනවා නම් හිතලා හිතලා ඉතින් එහෙම අපි පෝෂණය කරපු හිංසාකාරී සිතුවිලි කාගේරි දුර්වල මනසකට ගියාම එයා එකට යට වෙනවා. යට වෙලා එයාගේ අතින් එයා හිතපු නැති දේවල් වෙනවා. ඒ බොහෝ අපරාධකාරයන් ඒ අපරාධකාරයන් කියන අය එක කතා කරා මේ කාරණේ හොඳට දෙන්න. එහෙම අපරාධයක් කරන්නේ නෙමෙයි හිතන් හිටියේ. අපි දැන් අපරාධයක් කිව්වට එහෙම පහර දීම, තුවාල කිරීමක්, හොරකම් කිරීමක්, දූෂණය කිරීමක්, මිනී මැරීමක් කරන්න නෙමෙයි හිටියේ. නමුත් එකපාරට ඒ සිතිවිල්ල ආවහම පාලනය නැති වෙලා ගියා. එහෙම කලින් හිතේ හිටියේ නෑ කරනවා කියලා. ඊට පස්සේ හිතන්නේ නෑ. හැබැයි අර ඒ මොහොතේට සිතවිල්ල මගේ කරගත්තනේ මේ මොහොතේ සම්පූර්ණයෙන්ම ඒ සිතවිල්ල තමන්ව පාලනය කරනවා. මේක තමයි ප්‍රධානකම தත්වය. අපි මෝඩකමට මගේ කියලා සිටිවිල්ල කිව්වොත් එහෙම අපි මමත්වයේ මුද්‍රාව තැබුවොත් සිටිවිල්ලට අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද්ද? අපි සිටිවිල්ලේ කොටසක් බවට පත් වෙනවා. අපේ කොටසක් බවට සිටිවිල්ලපත් වෙන්නේ නැහැ. අපි සිටිවිල්ලේ කොටසක් බවට, අපි අතපොළුවක් බවට පත් වෙනවා ඒ සිටිවිල්ලේ. තියා ගහන ගහන පදේට අපි නටනවා. අපි ගහන පදේට යව නටනවා නම් හොඳයි. දැන් මේ දේවල් සිටිවිලි හැංගීම් මේක මගේ මගේ කියන එක අපි එක එක පැත්තකින් මහා බාර දුර පරපතල එක දැම්ම හිතන්න ඕනේ නැති කාරණයක් විදිහට නිගන්නේ. හැබැයි ඒම බාර දුරම නෙමෙයි, ඒක ඊට වැඩිය සරලව අපිට තේරුම් ගන්න පුළුවන්. මේකට දහමේ තියෙන වචනේ තමයි මෝහය කියන එක. මෝහය මේ වචනේ මේක හොඳට තේරෙනවා. ඔය දැන් මෝහයට ළඟින් යන වචනයක් නේ මේ මෝහණය කියන එක. තව නෑන්නක් දාලා ඒක මෝහ මෝහණය. ඇත්තට මේ දෙකේ ලොකු වෙනසක් නෑ. ඒ මෝහය කියන්නේ මොකක්ද? මෝහය කොහොමද වැඩ කරන්නේ කියන එක තේරුම් ගන්න මෝහණය වැඩ කරන විදිහ බැලුවාම හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මෝහන ශිල්පියෙක් සමට දැකලා ඇති, අහලා ඇති, බලලත් ඇති, වෙලත් ඇති මෝහණය, කරලත් ඇති අනිත් අය මෝහණය. මේ කාවරි මෝහණය කරනවා. ඒ යම් යම් උපක්‍රම මෝහන ක්‍රම වේද විධික්‍රම පාවිච්චි කළා තව කෙනෙක්ව මෝහණය කරනවා. ඉතින් මෝහනේ එක් එක් අවස්ථා තියෙනවා. සාමාන්‍ය මට්ටමේ දෙවෙනි ගැඹුරු මෝහණය කියලා. කොහොම හරි එහෙම මේ එකක් ගැඹුරු මෝහණයකට ගෙනිච්චාම මෙයා කියන කියනෙම කරේ. මෝහන ශිල්පියා කියන කියන දේ මෝහණයට පදුන්නුනු කෙනා කරනවා. දැන් සාමාන්‍යයෙන් ඉන්නකොට බෑ කියන ඒවා, අර මෝහණයේ මුල් මට්ටම් වලදී බෑ කියන ඒවා ගැඹුරු මට්ටම් වලදී කරනවා. මුලදීත් බෑ කියන්න පුළුවන්, මොහොනේ ගැඹුරට ගිහිල්ලා නැත්තම් නොකර ඉන්න පුළුවන්. නමුත් ගැඹුරටම ගිහිල්ලා හොඳටම මොහොනේ කරාම කියන කියන එක කරන්න. තනි කකුලෙන් හිටගන්න කිව්වොත් තනි කකුලෙන් හිටගන්නවා. උඩ පයින්ද කිව්වොත් උඩ පයින්නවා. මේ ඉන්නේ පොකුණක පීනන්න කිව්වොත් බිම පීනනවා. පීනන්න බෑ, නමුත් ඒ පීනන බව පෙන්වන එයාට ඒක පොකුණක්. දැන් රසවත් ආහාරයක් කනවා කිව්වා මේක කන හැටි පේනවා, රස විඳින හැටි පේනවා. හරි තිත්ත දෙයක් කනවා කිව්වා මූණෙන් පේන ලොකු තිත්තක් කනකොට තියෙන ලක්ෂණ මේ ඔක්කොම පේනවා. දැන් සාමාන්‍ය වෙලාවක ඔවා කවුරුවත් කරන්නේ නැහැ. කිව්වට කවුද කරන්නේ? ඔවා කිව්වට මම මොකටද උඩ පයින්? මේ අර වෙලාවේ කිසි කතාවක් නැතුව උඩ පයින්. බෑ බෑ කියන වචනේ නැහැ. කරනවාමයි. ඊළඟට ඔය දැන් මෝහනේ, දැන් මෝහනේ පාවිච්චි කරනනේ දුම්බීමෙන් එහෙම වළක්වා ගන්න. ඒතරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හැබැයි එහෙම ඒවටත් මෝහනේ පාවිච්චි කරනවා. වෛද්‍ය විද්‍යාත්මක මෝහනේ දුම්බීමට, මත්පැන් වලට ඇඹහි වෙච්ච කෙනෙකුට එයා මෝහනේ කරන. එයාට කියනවා මේ මත් දුම් මැටියක් බොනකොට උරනකොට හරි තිත්තක් දැනෙනවා. පැටි තියන්න බැරි තිත්ත ජීවිතේ කවදාවත් නොදැනුණු අමිහිරි බවක්, කටුක තිත්ත රහක් දැනෙනවා. ඉතින් ඒ අදහස කියනවා එක පාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් හතර පාරක් කියලා. දුම් මැටියක් දුන්නාම බොනවා. දැන් බැවිච්ච දෙන්නේ ආසාවෙන් බොනවා. හැබැයි ඒක බොන්න බෑ. බොනකොට මූණේ පේනවා මහා තිත්තක්. ඇවිල්ලා ඒක විසික් කරන බොන්නෙම නැහැ. බොන්න බෑ. ඉතින් ඊට පස්සේ මෝහණයෙන් අවදි කරලා අරව මතක නැහැ දැන්. ඉතින් සාමාන්‍ය විදිහට ආ ඉන්න. ඉතින් වෙනද වෙලාවට ආයේ සිගරට් එකක් අරගෙන බොන්න පටන් ගන්නවා. හැබැයි බොන්න බෑ. බොන්න බෑ. ඒ තිත්ත කොහෙන්ද ආවේ? ඒ තිත්ත කොහෙන්ද ආවේ?
ඉතින් තමයි
කොහොමද? ඔව්. දෙක සිගරට් එකේ තිබුණා නම් කලිනුත් තියෙන්න බෑනේ. එතකොට බලන්න රහක් රහක් කියන එක. එතකොට ඒ රහ දැන් තිත්තයි කියන රහ හිතින් එන්නේ කවුරු හරි කියපු නිසානේ. ඒ සිතිවිල්ල කවුරු හරි දාපු නිසානේ. Tamanට හිතෙන්නේ නැහැ. හැබැයි එයා දන්නේ මේ තිත්ත තව කෙනෙක්ගේ සිතිවිල්ලක් කියලා. ඒක මගේ සිතිවිල්ලක් කියලා දන්නේ. හිතනවා එයා. මේක මටයි. මේ රහ මටයි දැනෙන්නේ. හැබැයි ඒක තව කෙනෙක්ගේ සිතිවිල්ලක් කියලා දැනගත්තා නම් අතාරින්න පුළුවන්. ඊට වැඩිය දෙවට කියන පශ්චාත් මෝහන යෝජනා කියලා. පශ්චාත් මෝහන කියන්නේ මෝහණයෙන් පස්සේ ක්‍රියාත්මක වෙන යෝජනා තියෙනවා. දවක එකක්. තව යෝජනා ගන්න පුළුවන්. ඒක හොඳ පැත්තක් තියෙනවා. දැන් මේකත් හොඳ එකක් නේ දුම්මැටි වල තියෙන එක. එතකොට ඒ දරු ප්‍රසිතී වලදී එක පාවිච්චි කරනවා. ඒ ප්‍රසව වේදනාව අඩු කරන්න කලින් මෝහණය කරලා උරු කරලා ඒ වේදනාවක් ඒ වෙලාවට ඒ කිවසගෙන ඉන්න පුළුවන්. ඒ ශක්තිය මට තියෙනවා කියලා ඒ කලින් මේ සිතිවිලි ටික දාලා තිබ්බා මේ දරු ප්‍රසීතිය වෙන වෙලාවට මේ මහා වේදනාවකින් අපහසුතාවයකින් කෑ ගන්න නැතුව ඒක දරාගෙන ඉවසගෙන ඉන්න පුළුවන් කියලා. ඒතර ඉවසීම වගේ එකක් වුණත් ওই විදිහට නිශ්චිත සිද්ධියකට කිසියම් නිශ්චිත කාලයකට ඔලුවකට දාන්න පුළුවන් සිතිවිල්ලක් විදිහට. ඒ වගේ මොහොනේ කරලා මෙහෙම කියන්න පුළුවන් කෙනෙකුට ඔබ මේ කෑම කන්න යනකොට කෑම කන්න කලින් මෙන්න මේ නැටුම නටනවා නැත්තම් මේ ගීතය ගායනා කරනවා කියන ඒ අදහස දැඩිව ඔළුවට ගන්න මොහොනෙන් අවදි කරනවා. අර ගැඹුරු මොහොනෙන් කරාට පස්සේ මතක නැහැ. එයා දන්නේ නැහැ තියා ඉන්න අසාමාන්‍ය විදිහට. ඉඳලා කෑමක් කන්න ගියාම නටනවා. පොඩ්ඩක් නටලා තමයි කන්නේ. එහෙම නැත්තම් අර කියපු සින්දුව කියන්නේ. දැන් ඒ වෙලාවට අනිත් අය ඇහුවා. ඇයි මේ නටන්නේ කියලා. මොකද මේ කවදාවත් නතුව නටන්නේ. ඇයි මේ කවදාවත් නැතුව මේ සින්දුවක් කියන්නේ? මම මෙහෙම කලින් කරලා නැහැ. ඇතර මොකක්ද එයා කියන්නේ? දැයි කියලා ඇහුවාම ඇයි මේ නටන්නේ කියලා ඇහුවාම මොකද කියන්නේ? ඒක විකාරයක්. එයා කියන්නේ මම මොහොනේ කළා මේ අහවල් එක්කලා මට ලනුවක් දුන්නා. ඒක මං ගිල්ලා ඒ හින්දා මට දැන් නැට වෙනවා කියන්නේ නැහැ. එයා කියන්නේ මට හිතුණා කියලා. මට නටන්න හිතුණා. මට මේ සින්දුව කියන්න හිතුණා. එතකොට ඒකේ ඉන්නේ එයාට මගේ අදහසක්, තමන්ගේ අදහසක් විදිහට. හැබැයි ඒක එයාගේ නෙමෙයි. ඒක අනුන් දාපු පිස්සු අදහසක්. මෙයා අමාරුවේ දාන්න. අමාරුවේදී අනිත් අයගේ විහිළුවට ලක් වෙනවා. ඉතින් ඊළඟට කනකොටත් ආයේ ඒ පාරත් ඇහුවත් කියන්නේ මට හිතුණා. ද මේකට තමයි මෝහනේ කියන්නේ. ඒ සිතිවිල්ලට මෝහනේ වෙලා ඒක මගේ කියලා කියන්නේ. ඒ තමයි මෝහනේ කියන්නේ. ඒක මගේ. අනුන්ගේ කියලා දැනගත්තොත් කරන්නේ නැහැ. දැන් කවුරු කිව්වා? ඔයා පොඩ්ඩක් නටන්න මේ කණ්ඩ කලින් කිව්වා. කවුරුවත් නටන්නේ නැහැ. පුංචිම ළමෙක් කෑදරකම නිසා නැටුවොත් නිසා කවා සින්දුවක් කිව්වොත් මේ ටොපි එක දෙනවා කිව්වොත් කියන්නේ. හැබැයි වැඩිහිටි කිසි කෙනෙක් එහෙම නටවන්න බෑනේ කෑමකට. දැන් මෙයා නටනවා. ඒ කෑම හම්බෙන්නේ ඉඳ නෙමෙයි ඊට කලින් නටනවා. එතකොට මේ සිතිවිල්ල කොච්චර බලවත්ද බලන්න. මේ සිතිවිල්ලක බලය බලන්න. මේ බලය එන්නේ කොහොමද? මගේ කියන මුද්‍රාව තිබ්බා. මටයි හිතෙන්නේ මට මේ ඕනිකම එනවා. දැන් මේ විදිහට මේ අනුන් දාපු සිතිවිලි අදහස් හැඟීම් මගේ කියන මුද්‍රාව තියාගෙන අපි කොච්චර පිස්සු නටනවද හොඳට බලන්න මේ අපි කරන දේවල් වල මුල මුල බැලුවද ඊයේ කුමාර මහත්මයා කතා කරා මේ සිතිවිලි කොහොමද මුලින්ම ඇති වුනේ කියලා බලන්න කියන තමන් කවද්ද මේ ගැන මුලින්ම හිතන්න පටන් ගත්තේ ඒ වගේ දේවල් අරගෙන බලන්න අපි කරන කියන දේවල් හිතන දේවල් උනා මේක කොහොමද මට පුරුද්දක් මේ කවද්ද මේක මම මුලින්ම කරේ එහෙම හොයන් ගියාම පේන එකක් තමයි මේක කාගෙන් හරි ආපු දෙයක් මේ හැම දෙයක්ම තව කෙනෙක්ගෙන් ආපු දෙයක් කෙනෙක්ගෙන් නෙමෙයි තව කාගෙන් හරි කියවපු පොතකින් බලපු නාට්‍යයකින් චිත්‍රපටියකින් වෙළඳ දැන්වීමකින් පාරේ යන එනකොට පෙනෙන දෙයකින් කවුරු හරි කියපු කතාවකින් එහෙම ඒකට මෝහණීය වුණා ඒ වෙලාවේ වශී වුණා ඒ වශී වුණාම එය තමන්ගේ සිතිවිල්ලක් බවට පත් වෙනවා ඒ අදහස ඊට පස්සේ ඒක හැම වෙලේම වෙන්නේ ඒක ඒ තිබිලා සුදුසු අවස්ථාව වෙනකොට එනවා අර කෑම කනකොට නේ නටන්නේ වෙන වෙලාවට නටන්නේ නැහැ වෙලාවට හිතෙන්නේ නැහැ නටන්නේ ඒක එන්නේ ඒ නියමිත වෙලාව ඒ වගේ අර දේවල් එහෙම නියමිත අවස්ථාවල ඒ සිතිවිලි එනවා ආවම අපි ඒක ක්‍රියාත්මක කරනවා බඩගින්න පිපාසය ගත්තත් මේවා ඇත්ත නෙමෙයි. කියන ඇත්තටම බඩගින්නක් සහ පිපාසයක් තියෙනවා. හැබැයි ඔය 12ට බඩගිනින එක ඒ 3ට තේති බාහින එක අපි එහෙම ගත්තොත් එහෙම වෙන්න විදියක් නැහැ. හැබැයි මේ වෙලාවත් එක්ක අපි මෝහනේ වෙලා ඉන්නේ 12ට කණ්ඩෝ තුනට තේබනවා. දැන් එහෙම මොහොනිය වුණාට පස්සේ හරියට අපි වෙලාව බලන්න ඕනේ නැහැ. ඔල්ලෝසුවක් ඕනේ නැහැ. ඒ වෙලාවට තිබහ එනවා. මට තිබහයි. මේක කාගෙන් හරි බොමිච් එක. කවුරු හරි පොඩි කාලේ අම්මලා තාත්තලාගෙන් හරි පාසලෙන් හරි සමාජයෙන් හරි රූපවාහිනියෙන් හරි ඔළුවට ගිය දේවල්. මේක අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට කවදාවත් ගොඩේමක් නෑ සංසාරයෙන් ගොඩේන්නත් බෑ මේ සාමාන්‍ය ජීවිතයෙන් අපිට ගොඩේන්නත් බෑ ඔය රූපාවලිය වෙන්ද දැන්නේ බලන්න ඒ වෙන්ද දැන්නේ පෙන්නන වෙලාව බොහෝට රාත්‍රියේ මොකද වැඩි දෙනෙක් බලන්නේ වෙලාව හැබැයි ඒක පෙන්නවා කියලා කාටවත් ඒ වෙලාවේ කඩේකට යන්න ගිහිල්ලා එකක් ගන්න බෑනේ. ඒ යන්නේත් නෑ, ගන්නෙත් නෑ. හැබැයි පෙන්නනවා. ඉතත් බෙහෙත් හරි වැසිකිලි පෝච්චි හොදන දැන්වීමක් හරි මොකක් හරි පෙන්නනවා. ඉතින් ඒක ඒ වෙලාවට අදාළම නෑ. හැබැයි ඉතින් අපි රූපවාහිනියට වශී වෙලා ඉන්නකොට වෙන්නේ ඒක අපේ ඔළුවට යනවා. ඒකට තමයි යටිහිත කියන්නේ. මේවා යටිහිතට යනවා. වශී වෙලා ඉන්නකොට ගිල්ලක යටි හිතේ තැන්පත් වෙලා ඔහි තියෙනවා අපි දන්නේ නැහැ. තැන්පත් වෙලා තිබිලා අපි ගිහිල්ලා කඩේකින් දත් බෙහෙත් ගන්න යනකොට අපි ඉල්ලන්නේ හරියටම අර දත් බෙහෙත තමයි. අර අපි වශී වෙලා ඔළුවට දාගත්ත යටි හිතේ තැන්පත් කරගත්ත වර්ගය තමයි ඉල්ලන්නේ. ඒක තමයි කියවෙන්නේ. ඔතේනේ මම මේකට කැමති. මේක තමයි මගේ දත් දෙහෙත. හැබැයි ඒක මගේ නෙමෙයි. මේක කවුරු හරි මගේ කරෝප එක. බලෙන් ඇඟේ ගහපු එක. ඉස්සර ඔය ලංකාවේ නෙමෙයි සුපිරි වෙළඳ සැල්වල ඔය චිත්‍රපටි වල ඉතම් මේ සුපිරි වෙළඳසැල් වල මියුසික් එකක් එනවනේ සංගීතයක් බොහොම මේ බෑග්ග්‍රවුන්ඩ් පසුබිමේ සංගීතයක් වගේ ලාවට දැන් මේකත් එක්ක දෙයක අපිට ඇහෙනවා නේද රාගීට ඒ සංගීතය ඇහෙනවා හැබැයි මේ සංගීතයත් එක්ක වෙළඳ දැන්වීමක් යනවා හැබැයි ඒක ඇහෙන්නේ නැහැ ඒක අපිට ඇහෙන්නේ නැහැ හැබැයි යටිහිතට ඒක යනවා ඒක තහනම්. ඒක තහනම් කරා ඊට පස්සේ අහවල් දෙයි මං ගන්නවා. මං ගන්න. ඒක මම ගන්නවා කියලා තමයි යන්නේ. මම ගන්නවා අහවල් අයිස්ක්‍රීම් එකක් මං ගන්නවා. එතකොට ඉතින් ඒව හොඳට විකිනෙනවා ඊට පස්සේ. මොකද ඒකම තමයි ඉල්ලන්නේ. හැබැයි අපි දන්නේ නැහැ. මේක අපේ අතීතෙට ගිහිල්ලා අපි මොහොනේ වෙලා මේ අනුන්ගේ එක. හැබැයි මට ඕනේ මං කැමැතිම දේ ඒක තමයි. ඒ චිත්‍රපටි වලත් ඔය වෙන දැන්නේ මේ යනවා. අරකේ රූප රාමු යන අතර දැන් ඇහැට රූපයක් පේන්න ගත වෙන කාලයක් තියෙනවා. අපිට දැක්ක කියලා කියන්න ගත වෙන කාලයක් තියෙනවා. ඊට වැඩිය අඩු කාලයකදී රූප රාමු ටිකක් ගියොත් අපිට පේන්නේ නැහැ. ඊට වැඩිය වේගින් රූප රාමු ටිකක් ගියොත් අපිට පේන්නේ නැහැ. හැබැයි ඒක යටිහිතට යනවා. මේ අපි උඩුහිතට තමයි පේන්නේ නැහැ කියන්නේ. යටිහිතට යනවා. ගියාට පස්සේ යටිහිත බලවත්. යටිහිත කියන්නේ මගේ කියන එකනේ. මගේ කියන එක බලවත්. ඊට පස්සේ ඒවා තමයි අපි ගන්නෙ. කරන්නේ.
විසර කො
අපි සාමාන්‍ය හැට පේන්නේ නැහැ. හැබැයි යටිහිතට පේන එක නෑ. ඇස් දෙකෙන් යනවා ඒක ඇතුළට. ඔය දරුවෙක්ව මේ එක්කවයි අම්මයි තාත්තයි මේ තාත්තයි දෙන්නම විශේෂඥ වෛද්‍යවරු නුවර බෞද්ධ පාසලක පුතේ අමුතුම හැසිරීම කියලා සාමාන්‍ය එක පුතා අමුතුම හැසිරීමක් හරි දරුණුයි කියලා එක්ක එක්කෙන්නේ හේතුව තමයි මේ ඒ අමල තාත්තලා ඒ වැඩසටහනකදී මම මේ කතාව කිව්වා එහෙම මේව වෙනවා කියලා. මේ ඉතින් ඒ කියන්නේ හේතුවක් තමයි මේ ඔය නුගේකොටදී අවුරුදු 20කට විතර කලින් මතක ඇති එක දරුවේ තමන්ගේ පවුල මැරුවා අම්මයි තාත්තයි දෙන්න. පවුල මැරුවා මේ මහාචාර්යවරේ තාත්තා. කිසිම හේතුවක් නැහැ. කිසිම හේතුවක නෙමෙයි මැරුවේ. ගම්මික වෙලාවක් හරහාගෙන ගියා පවුලේ ඔක්කොම. එතකොට ඒ දරුවගේ ඒ ගුරුවරයෙක් අපි දන්න කෙනෙක් ඒ ගුරුවරයෙක් කියන්නේ විදුහල්පතිවරයෙක්. ඉතින් ඒ සම්බන්ධයට මේක හිරුවා මොකද කියලා. ඒකෙන් අනාවරණෙච්ච කාරණයක් මම මේ වෛද්‍යවරුන් එක්ක කිව්වහම තමයි මේ පුතා එක්ක ඉතින් පුතත් එක්ක කතා කරා කොහොමද. ඉතින් ඒක පැත්තේ පුතාට පාළුවයි තනි දරුවා හින්ද. ඉතින් ඉස්කෝලේ යාළුවෝ ඉන්න. මේ යාළුවෝ මේ එක එක ටේප්ස් දෙන ඒ කාලේ තිබ්බේ කැසට් පටිනේ කැසට් පටි දෙන. ඉතින් මේ වහනවා මේකේ මේ තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. කිසි දෙයක් තේරෙන්නේ නැහැ හරි වේගෙන් කියනවා. මේවා ගන්න තැන් තියෙනවා. මේකට කියන්නේ සාතන්ගේ සංගීතය කියලා. සාතන්ගේ සංගීතය. එතකොට දැන් මේක අහනවා මෙයා. ගෙදරත් ඉඳලා අහනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මම මොනවද ඒක කියන්නේ? ඒක මොනවා කියනවද තේරෙන්නේ නැහැ.
මියුසික් එකක් කියන්නේ.
ඔව් මියුසික් එකක් කියන්නේ ඇත්තට වචන නැහැ තේරෙන්නේ නැහැ හෙන්නේ. කොහොමද මත ඇහලා
තියෙන්නේ?
මම ගෙලින් ඉන්නේ නැහැ කියන්නේ. ඉතින් රෙකෝඩ් එකේ ප්‍රෙසිඩන්ට් ගන්න පුළුවන්.
මම අහලා තියෙනවා ඒක ධර්මයේ ගැන කරගත් එක මම ඒක නැවතුවා.
ඒක බලන්නක. ඉතින් ඊට පස්සේ මේ ඒක අරගෙන ඒක ස්ලෝ මෝෂන් දැම්මා. කියන්නේ හිමීට යන විදිහට දාලා බලුවම ඉතින් මම තාත්තාව මරනවා මම අම්මාව මරනවා. මේක තමයි තියෙන්නේ. හැබැයි ඒක ඇහෙන්නේ නැහැ සාමාන්‍ය කනට. මියුසික් එක තමයි ඇහෙන්නේ වේගෙන්. ඒක ඇතුලේ අරක කියනවා. හරි වේගෙන් යන නිසා අපි දන්නේ නැහැ මේකක් ඇහුණා කියලා. හැබැයි මේක උදේ හවස අහනකොට අහනකොට දැන් මෙයා ගෙදරදී එහෙම තමයි අම්මත් එක්ක රණ්ඩු වෙනවා. රණ්ඩු චගම කියන්නේ මරනවා. මං බොමන් තාත්තට කිය. මේ හොඳට ඉන්නම කිසි හේතුවක් නැහැ. වැරද්දකට නෙමෙයි. ඉතින් ඊට පස්සේ මේක සෑහෙන මේ භාවනාවෙන් කතා කරලා ඒවා ඔළුවෙන් අයින් කරා. මේක ඒක දැන් තියනවා දන්නේ නැහැ ඒ සාතන්ගේ සංගීතය කියන එක. මේ ඊට පස්සේ තැන් වලටත් ඒ වගේ කෙනෙන් තැන් වලටත් ඒක ඒ අදාළන්සොල්ට කියලා ඒක එන හොයලා බලන්න කියලා නවත්තන්න කිව්වා. ඉතින් බලන්න මේ අපි කරන දේවල් අපි අපිට ඕනේ කියලා කරන දේවල් කොහෙන්ද අපි ඔළුවට ඇවිල්ලා තියෙන්නේ? මේ කොහෙවත් යන්නේ ඒවා අපි හිත ජීවිතේනවත් හිතපො නැති දේවල් වලට අපි මමත්වයේ මුද්‍රාව තිබ්බහම වෙන දේ. මේක තමයි මෝහනේ කියන්නේ. දැන් සංගීතයට මෝහනේ වෙනවා. මෝහය කියන්නේ ඒක තමයි. මේ අහක තියෙන දේවල්, එළියේ තියෙන දේවල් මගේ කියලා ගත්ත ගමන් ඒකෙන් ආයේ අපිට ගැලවීමක් නැහැ.
දැන්
ඔය වැඩි කියන වීඩියෝ ගේම් වගේ ඒ වගේ තොරතුරු වලින් බලපානවා කිසි. දැන් නම් එක්කතුම. ඔව්. ඉතින් ඒක තමයි ඒක ඒවා හින්දා තේවා පෙන්වන්න බලන්න දෙන්න. මේ වෙනුවට ඉතින් වෙන හොඳ මනස හැදෙන දේවල් අපිට දෙන්න පුළුවන් නේ. ඔය එංගලන්තේ ප්‍රාථමික පාසලක කරපු පරීක්ෂණය ඒ ප්‍රාථමික පන්තියක ප්‍රයිමරි ක්ලාස් එකක ඒක පරීක්ෂණයට කළේ හිතපු ගමන් නිකන් දාමරිකෝ ටිකක් ඇවිල්ලා ඒකේ ගහගන්න බැනගන්න පටන් ගත්තේ පන්ති කාමරේ අර පොඩි ළමයි ඉන්න තැන. ඉතින් බොහොම දරුණු විදියට මේ අය බැනගන්නවා ගහගන්න. ඊළඟට මේක ඒ කරන අතර වීඩියෝ කරා. ඒකලේ වීඩියෝ එක තව පන්තියකට පෙන්නුවා. ඊළඟට ඒ දර්ශනයේ වෙච්ච සිද්ධි ආශ්‍රයෙන් කාටුන් එකක් හැදුවා. ඒක තවත් පන්තියකට පෙන්නුවා. දැන් මේ පන්ති තුන දන්නේ අනිත් පන්ති වලට මොනවද වුනේ පෙන්වුවි කියලා. එක පන්තියකට ඇත්තට මේක වුණා. දෙවෙනි පන්තියට ඒකේ වීඩියෝ එක පෙන්නුවා, ෆිල්ම් එක. තුන්වෙනි පන්තියේ ටේකින් කාටුන් එකක් හදලා ඒකම කාටුන් එක. අර පළවෙනි පන්තියේ මුලින්ම එක සිද්ධිය හැබෑවටම සිතුණු පන්තියේ ළමයි අර වචන එකක් දෙකක් අහුලගෙන කියනවා. ටිකක් දරුණු විදියට හිටිය හැබැයි ඒක වැඩි වෙලාවක් තිබුණේ නැහැ. අර ෆිල්ම් එක පෙන්වපු එකේ පන්තියේ ළමයි ඊට වැඩි දරුණු. ඇත්තටම වෙච්ච තැන හිටිය ළමයින්ට වැඩි දැන් ෆිල්ම් එක පෙන්වුවා මේ ඒ කාලෙමයි ඒක. ඊට වැඩි දික් කරේ නැහැ. ඒ ටික එහෙම පෙන්වුවා ඊට වැඩි ඒ වචන මතකයි. අර කියපුවා ඊට වැඩි මතකයි. ඒ ක්‍රියා මතකයි ඒව කරන්න පටන් ගත්තා. හැබැයි කාටුන් එක පෙන්වපු පන්තිය තමයි අන්තිමටම නාස්ති වෙලා. පුදුම විදිහට ඒ අය අර දෙකටම වැඩිය ඒවට ඇබ්බැහි වෙලා ඒ වචන හොඳට මතකයි වෙඩි තියාගන්න හදපු හැටි ගහගන්න හදපු හැටි. ඉතින් ඒකෙන් පේනවා මේ කාටුන් එක කොච්චර ළමා මනසකට බලපානවද ඇත්ත සිද්ධියකට වැඩිය.
නිතර මනෝවිද්‍යාවේ කරන හස්තාමලෙන් කරන්න පුළුවන් නාර්ය ශ්‍රාවකයන් විදිහට සම්මා සංකල්පය ගොඩනගා ගන්න විදිය
නූතන මනෝවිද්‍යාවයි පුරාතන ඒ වාසී ක්‍රමය ඔක්කොම ඕවා කරා කවදත් ලෝකෙ තිබුණා අද විතරක් නෙමෙයි. රවට්ටන එක තමන්ට ඕන දේ විකුණ ගන්න එක තමන්ට ඕන දේ අනිත් අය ලවා කරවන එක ඒක කවදත් තිබුණා. ඉතින් මනෝවිද්‍යාව දිනුවත් එක ඒක බොහොම දිනුනවා. යටි කිව්වොත් එහෙම කෙනෙකුට මේ පොළොව බේර ගන්න කියලා ඒක කිසි හැඟීමක් එන්නේ නැහැ නේ එහෙම කිව්වට. දැන් මෞබිම කිව්වොත් මෞබිම කිව්වහම ඒකට ලොකු ගැම්මක් එනවා. හැබැයි එකම දේ. හැබැයි මේ වචනෙට අපි වශී වෙනවා මෞබිම කිව්වා. ඒ වගේ ඒකෙන් ඕන එකක් කරවන්න පුළුවන්. එහෙම වශී කළා මෞබිම කියලා තමන්ගේ රට, පන් රට, මව් රට, තමන්ගේ ජාතිය මොකක් හරි කිව්වහම සාමාන්‍යයෙන් නොකරන දේවල් මිනිස්සු කරනවා. සාමාන්‍යයෙන් හරි අහිංසකයි. ගහගන්න බැනගන්න යන්නේ නැහැ. හැබැයි අර එහෙම කිව්වට පස්සේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම් වෙනුවෙන් කිව්වහම පෞද්ගලිකව තමන්ට පෞද්ගලිකව වෙන හානියකදී නොකරන තරම් හිංසා කෙනෙක් කරන්න පුළුවන්. කරවන්න පුළුවන් එහෙම කෙනෙක් ලව්වා වශී කරවල. ඉතින් ඒ නිසා මේවා මේ අලුත් පරණ එකක් නෑ මේක සංසාරෙම ආපු හැටියක්. ඉතින් ඔබතුමා මේ මතු කරපු කාරණේ වැදගත්. මෙහෙම එකක හරි බණානකයි අපි කොහෙන් අහුවේද කාට අහුවේද මොකකට අහුවෙලාද මේ ඉන්නේ අපි දන්නේ. අපි මේ අද කරන්නේ කවදා කවුරු අපේ මෝහණය කරලා ආපු සිටිවිල්ලක්ද කියන එක දන්නේ. ඒ නිසා ඔය සම්මා සංකප්ප කියන එක නිවැරදි සංකල්ප දියුණු කිරීම වැදගත්. ඉතින් පළවෙනි ආකල්පය තමයි නෙක්ඛම්ම සංකප්ප. දේවල් ඇතුළට යනවා වෙනුවට දේවල් වලින් එළියට ඊමේ ආකල්පේ තියාගන්න. නෙක්ඛම්ම කියන්නේ ඒකයි. අබිනිෂ්ක්‍රමණය කියන්නේ අබිනික්කමන. නෙක්ඛම්ම නික්මීමේ පිවිසීමේ නෙමෙයි නික්මීමේ ආකල්පේ තියාගන්න. දේවල් මොනවට හරි මගේ කියලා හැමදෑම ඕනේ මම ඉන්නවා නෑ එළියට එන ආකල්පේ තියාගන්න. ඕනේ වෙලාවක මට යන්න වෙයි. මැරෙන එකම නෙමෙයි ඕනේ වෙලාවක යන්න වෙයි. එතකොට යන්න නැස්ති ආකල්පේ තියාගන්න. ඒක දියුණු කරගන්න නෙක්කම්ම. අව්‍යාපාද සංකප්ප දෙවෙනි එක අපිට නික්මීමේ ආකල්පයේ වෙනුවට පිවිසීමේ ආකල්පය ඇතුළට රිංගන ආකල්පය බදා ගන්න ආකල්පය නම් තියෙන්නේ අපිට ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි බදා ගන්න හදන දේ තවත් අය බදා ගන්න හදනවා. ඒගොල්ලොත් මගේ කියලා තරගයක් තියෙනවා. ඒ තරංගයට අනිවාර්යයෙන්ම යන්න වෙනවා මූණ දෙන්න වෙනවා. කැමැතිම තකමැති උනත් අයිති කරගන්න ගියාම ඕනම දෙයක් අයිති කරගන්න ගියාම තරංගයකට ඉන්න වෙනවා. ඊළඟට දැන් මේ මගේ මම පිවිසුණු දේවල් මට නැති වෙයිද කවුරු හරි ඒක මගේ බැහැර ගනීද තර්ජනයක් වෙයිද කියලා සිතවිලි ඒ සැක බිය එනකොට එහෙම පුද්ගලයන් ගැන අපිට තරහක් එන්නේ ව්‍යාපාදයක් එන්නේ. තරඟකරුවන් ඉන්නවනේ. ඒ තරඟකරුවන් ඉන්නෙම පිවිසීමේ සංකල්පය තියෙනකොට. හැබැයි නෙක්ඛම්ම සංකල්පය තියෙනකොට තරඟකරුවෙක් නැහැ. ඒ වෙනුවට අව්‍යාපාද සංකල්පේ වඩන්න කියනවා. තමන්ගේ දේවල් වලට කවුරුත් බාධා කරත් ඉතින් ඒක මේව කාටවත් අයිති ඒකලු දැනුවත් මේ කරන්නේ දැනුගෙන කරත් කමක් නැහැ. වෛර කරන්න ගියාම මේ දේවල් මට නැති වුණාම වෙන පාඩුවට වැඩි පාඩුවක් වෛර කරන්න ගියාම වෙනවා. ඒ වෛරය අපිට කරන හානිය සහ පාඩුව රුපියල් සතවලින් පිරිමහන්න බෑ. අනිත් අයට අපිට හානි කරන්න පුළුවන් රුපියල් සතවලින් මනිට මැනලා අකයක් වටිනාකම දෙන්න පුළුවන් හානියක් විතරයි. නැබැයි වෛර කරන්න ගියාම අපි අපිට කරගන්නව කවදාවත් පිරිමහින්න බැරි පාඩුවක්. ඒ නිසා අව්‍යාපාද සංකල්පය වඩන්න. ඊළඟ අන්තිම සංකල්පය තමයි අවිහිංසා සංකල්පය. අහිංසා සංකල්ප දැන් අපිට තරඟකාරීක ඉන්නකොට තමයි හිංසා වෙන්නේ. මෙයාට මොනවද කරන්න ඕනේ? මං කොහොම හරි දිනන්න ඕනේ. කොහොම හරි මම්ම තියාගන්න ඕනේ. මම්ම මේකටපත් වෙන්න ඕනේ. තව කෙනෙක් ඉන්නවනම් මොනවා හරි එයාට බාධාවක් කරන්න ඕනේ. හිංසාව එන්නෙම ව්‍යාපාදයක් එක්ක. ව්‍යාපාදේ එන්නෙම කාම සංකල්පයක් එක්ක. එතන නෙක්ඛම්ම කියන එක තියෙනවා. කාමයෙන් ඈත් වීම කියන එක. මේ සංකල්ප තුන අහිංසා සංකල්ප, හිංසා නොකිරීමේ ආකල්පය. හිංසා අහිංසා ආසාවක්. හිංසාව කියන්නේ ආසාවක්. ඒ වචනේම තියෙනවානේ ආසාව කියන එක හිංසාව. හිං කියලා කියන්නේ රිදවන්න. රිදවන්න කියන එකතර හිංසාව කියන්නේ රිදවන්න තියෙන ආසාව. කවුරු හරි කරන දෙයක් හින්දා අපිට රිදුනහම අපි අපිට රිදවා ගත්තහම දැන් අපි මේ තුවාලේ අපි සනීප කරගන්න හදන්නේ ඊ වගේ වේදනාවක් අනිත් කෙනාට දීලා. එහෙම දුන්නහම මට සනීපයි. එහෙම දැනක අපි දෙහෙම සනීප වෙන්න බෑනේ මට තුවාලයක් වුණාම. මේ තුවාල කරපු කෙනාගෙත් ඒ වගේ තුවාලයක් කරාම මගේ තුවාලේ සනීප වෙන්නේ නැහනේ කොහොමද? හැබැයි එහෙම තමයි අපි ඉන්නේ. දැන් අපි වාහනයක් පදවනකොට කවුරු හරි එකපාරට අපිට බාධා වෙන ඉදිරි ඉස්සර කරොත් එහෙම දැන් අපි බලමු කොහොම හරි මෙයාට ඉස්සර කරන්න. ඒ කොහොම හරි ගිහිල්ලා ඉස්සර කරාට පස්සේ තමයි අපිට හිතට සතුටක් ආවෙ. ඉස්සර ගන්න කාලේ ඒ සතුට නෑ. ඉතින් ඒක ලොකු ආතතිය කියන්නේ. අපිට හිතනවා මම ඉස්සර කරන්න බෑනේ. ඉතින් ඔය යනවා ඉඩ තිබුණොත් ඉස්සර කරන්න ඕනේ. මම කියලා මේ ආත්මේ බැරි වුණොත් ඊළඟ ආත්මේ හරි ඊළඟ ආත්මේ හරි අපි බලනවා ඉස්සර කරන්න. ඉතින් වෛරය අපි ගෙනියනවා. ඒකනේ අය සේරිවාණිච ජාතක කතාවේ කියන්නේ. ඒ පුංචි සිද්ධියක ඒ තමන්ගේ හිත රිදවගෙන ඒ එකට පරිගන්න පස්සෙන් දුවලා ඒ ගඟට එන කල්ලාව හැබැයි ඒකින් යන්න බැරි වුණා. ඒකින් ඉස්සර කරගන්න බැරි වෙච්ච හින්දා උපදින උපදින ආත්මික ආවා ඒ වේ ඒ හිංසාව කරන්න. අන්තිම බුද්ධත්ව ලැබෙන ආත්මෙ දක්වාමත් තා කොච්චර කල් වෙන්නේ නැද්ද? ඒක කොච්චරද කල්ද කියන්නේ හැබැයි පුංචි සිද්ධිය. මේ සිද්ධිය බොහොම පොඩි දෙයක්. රුපියල් 100 මැන්නොත් කීයක් හරි ලක්ෂයක් කියන්නේ. හැබැයි ලක්ෂෙත් පාඩුව ඊට පස්සේ ව්‍යාපාරතෝලින් මනින්න බැරි පාඩුවක්. ව්‍යාපාරයේ අහිංසාවයි අපිට කරන්නේ. ඒකෙන් කවදාවත් කවුරුවත් සුවපත් වෙලා නැහැ. සුවපත් වෙන්නේ නැහැ. අපි ලබන්නේ බොහෝම කුරිරු සතුටක් රිදවල. ඒකට නෙමේ සැබෑ සතුට කියන්නේ සැබෑ සතුට අපිට අහිමි වෙනවා. අනිත් ඇට රිදවල අපි සතුට වෙන්න ගියම් මොනවාකින් හරි රිදවල කියන්නේ අපි පිහියක් අරගෙන අනින්නේ නැහැ. හැබැයි හින්ට් එකක් ගහලා එහෙම නැත්තම් බලල කතා නොකර ඉඳලා දැන් කතා නොකර ඉන්නේ. ඒකෙන් කොච්චර වේදනාවක් දෙන්න පුළුවන්ද? එයා කිව්වම නෑ මම ඔයාලට මොනවත් කිව්වේ නෑ නේද? කිව්වේ නෑ තමයි ඒක ඇත්ත. ඒකම තමයි ප්‍රශ්නේ. හැබැයි ඒක උසාවියේ ගිහලා නඩුවක් දාන්න බෑනේ. මෙයා මට මොනවද කිව්වේ නේ? ඒ නිසා මගේ හිතරි දුන්නේ නෑ. කිව්වොත් නඩුවක් දාන්න පුළුවන් බෑන්නා. දෝෂාරෝපණය කරා, භූත චෝදනා කරා. හැබැයි නිශ්ශබ්දතාවයේට නඩුවක් දාන්න බෑ. කිසිම නඩුකාරයෙකුට කියන්න බෑ ඔයා අද ඉඳලා මෙයත් එක්ක කතා කරන්න ඕනේ. එහෙම බෑනේ. ඒ නිසා ලෝකයේ තියෙන භයානකම ආයුධය තමයි නිශ්ශබ්දතාවය. ඒක ඔය බෝම්බ වලට වැඩිය, තුවක් වලට වැඩිය, ජීව අවි වලට වැඩිය, මිසයිල් වලට වැඩිය භයානක. ඊට වැඩිය භයානකයි වචන. හැබැයි වචන වලටත් වැඩිය භයානකයි නිශ්ශබ්දතාවයකින් මරන්න පුළුවන්. මරන්න පුළුවන් නිශ්ශබ්දතාවයෙන්. අපි මරන්න ඕනේ නිශ්ශබ්දලා ඉඳලා කෙනෙක්ව ටික ටික මරන්න පුළුවන්. ආයුධයකට පුළුවන් කෙනෙක්ගේ ශරීරය ඝාතනය කරන්න. හැබැයි නිශ්ශබ්දතාවයට සහ වචන වලට පුළුවන් කෙනෙක්ගේ හදවත මරලා දාන්න. එහෙම අපි අපේ ආර්ය මාර්ගයේ වහගන්නවා. එතන අපි යන්නේ අනාර්ය මාර්ගයක. මේ ඕෆ් රෝඩ් දෙක යන්නේ ඊට පස්සේ අපි. ආර්ය මාර්ගයට එන්න, ආර්ය මාර්ගයට එනකොට කියන දෙවෙනි කාරණේ තමයි සම්මා සංකප්ප. සම්මා සංකප්ප වලින් තොරව ආර්ය මාර්ගයක් නැහැ. ඒ සම්මා සති, සතිපට්ඨානය, සමාධි ඕවා එන්න නම්, ඒවට එන්න නම් මේ සම්මා සංකප්පේ තියෙන්න ඕනේ. අඳුනගෙන තියෙන්න ඕනේ. අත්තරින්ද තියෙන දේවල් වලින් නික්මෙන්න. මනසින් නික්මෙන්න. භෞතික නික්මීම නෙමෙයි මෙතන කියන්නේ. නෙක්ඛම්ම ධර්මයේ විස්තර කරන්නේ මානසික ක්‍රියාවක් විදිහට. මනසින් නික්මෙන්න. මනසින් ඒව ඇතුලේ ජීවත් වෙන්න එපා. මොකද ඒව දෙන්නේ සදාකාලික නවාතනක් අපිට. අපි හිතුවට කිසිම දෙයක් හොඳයි ලස්සනයි වටිනවා කියලා කියන කිසිම දෙයක් අපිට සදාකාලික නවාතනක් දෙන්නේ නැහැ. එහෙම බැරි වෙනකොට අපිට එන ව්‍යාපාදයක් තරහ. අපි යනත් වෙනවා, අනිත් අය යනත් වෙනවා. මෙයා තමයි මේකට වග කියන්නේ. මෙයා හින්දායි මම මේ වේදනාව. ඉතින් අපි බලනවා අපේ වේදනාව නැති කරගන්න එයාට හරි වෙන කෙනෙකුට හරි වේදනාවක් දීලා හිංසා වෙනවා. මේ පාරේ යන කෙනෙකුට නිවනක් විමුක්තියක් මොක්ෂයක් නැහැ. වේදනාව සහ රිදවීම දැන් රිදව ගන්න එක අපි කියනවනේ තව කෙනෙක් මට රිදෙව්වා මා වේදනාවටපත් කරා කියලා ඒක මිත්‍යා දිට්ඨිය ඒක එහෙම හිතනවා නම් එහෙම කෙනෙක් දකිනවා නම් ඒක ඇත්ත දැක්ක නෙමෙයි වැරදි දැකීමක් කාටවත් නෑ අපිට රිද්දන්න දේවල් කරන්න පුළුවන් හැබැයි අපි තමයි අපිට රිද්දා ගන්න ඒ වරදෙන් අපි අපෙන් අහගන්න ඕනේ කවුරු හරි කියන කරන දෙයකින් අපි අපිට රිද්ද ගන්නවද මම මට ආදරේ නම් මම මට මෛත්‍රිය කරනවා නම් මම මගේ විමුක්තිය ගැන සැලකිලිමත් වෙනවා නම් මේ තව කෙනෙක් කියන කරන දෙයකින් ඇයි මම මට රිද්ද ගන්නෙ දැන් පුංචි ළමයෙකුට එහෙම හිතන්න බෑ ඉනිසනේ ළමෙක් කියන්නේ. ඒ පුංචි දෙයකට හරි රිදවනවා, අඬනවා. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ ළමෙක් එක්ක ඉන්නකොට. හොඳටම පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි වැඩිහිටි අපි ඊට වැඩිය පරිණත වෙන්න ඕනේ. පොඩි ළමෙක් වගේ හැම එකටම අනිත් අයට ඇඟිල්ල දික් කර කර මෙයා මට රිද්දුවා, මෙයාම ඇඬෙව්. දෙමදෙම අපිට අඬ අඬ සංසාරේ ඉඳ වෙන අර යහින්ද අඬනවා, මෙයා හින්ද අඬනවා. අරයට ඇඟිල්ල දික් කරන ඔයා නිසයි මම වේදනාවෙන් ඉන්නේ. කවදාවත් විමුක්තියක් නැහැ. මේ තමන්ගේ අතට ගන්න. වගකීම ගන්න තමන්ගේ අතට. සම්මා දිට්ඨියෙන් කියන්නේ ඒකයි. මේ අනුන් නෙමෙයි හේතුව අපේ දුකට. නිසා දහම ලස්සන පණිවිඩයක් දෙන්නේ ලස්සන ඉගැන්වීමක් කරන්නේ. හොඳටම අහගෙන ඉඳලා කෙලවරටම අන්තිම වචන දක්වාම අහගෙන ඉඳලා ලොකු බැනුමක් හොඳට අහන් ඉඳලා කියන එකක්වත් මම බාරගන්නේ නෑ මම භුක්ති විඳින්නේ නෑ මම හොවකන්නේ ඉතින් ඔබ අපට ඕන නම් ඔබ හොවකන්න බැරි නම් ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න ඇත්ත එක බෙදාගන්න ඔය සංග්‍රහය දෙකින් පේනවා මේ පරතරේ කොහමද හදාගන්නේ මේ දෙක දෙක අනිත් කෙනෙක් බණින එක එකක් අපි බැනුම් අහන එක තව එකක් දැන් බුදුහාමුදුරුව බැනුම් ඇහුවේ නැහැ කාගෙන්වත් මේ මිනිස් බැනකෝ ඇහිතිය බුදුහාමුදුරුවන්ට නාසිට බැන්නා බුදුහාමුදුරුව කාගෙන්වත් බැනුම් ඇහුවේ නැහැ ලෝකේ බැනුම් නොඇසූ එකම ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුව එකම මිනිස්සය බැනුම් අහපු නැති අනිත් අය කෙනෙක් වයින්කොට එයත් එක්ක එකතු වෙලා එයත් එක්ක එකතු වෙලා අපි මොකද කරගන්නේ අපි අපිට බැන ගන්නවා ඒ අපිට බණින කෙනත් එක්ක එකතු වෙලා අපි කරන්නේ අපිටම බැන ගන්නවා ඒ කියන දේවල් අපි උපාදාන කරනවා ඔයා මම නරක මිනිහෙක් කිව්වා මම ඒක අපි අල්ලා ගන්නවා මම නරක මිනිහෙක් කිව්වා ඒක ගැන වාද කරනවා මට වැඩි වා නරකයි මොකක්ද නෑ ඒක උපාදාන කරන්න එපා දේවා ඔය තව කෙනෙක් කියන දේවා බැනුම් අහන්න අනිත් ඇට ඉඩ දෙන්න කියන්නේ බණින්ට ඉඩ දෙන්න ඒක අපි නවත්තන්න බෑනේ ඉඩ දෙන්න කියන්නේ නවත්තන්න බෑනේ අනිත් අය බයින් එක හැබැයි බණින්ට ඉඩ දීලා බැනුම් නොආසා ඉන්න පුරුදු වෙන්න අපි බලන්නේ ඒක අනිත් පැත්ත බණින්ට දෙන්න නැතු වෙන එක ඒක කරන්න බෑ එම මගේ කරගන්න එපා අනිත් අය බයිනකට ඔය කියන දේවල් ඒවා සද්දනේ ඒවා මගේ කරගන්න එපා ඒ කියන දෝෂාරෝපණය මම විවේකීව බලන්නේ කියන දේවල් වල ඇත්තක් තියෙනවද කියලා ඉන්දියාවේ හිටිය කියන්නේ පෞගේ සේවසේ හිටියා මේ සාන්තුවරේ යෝගී රාමකෘෂ්ණ කියලා ශ්‍රී ලංකාවේ ත්‍රාම ක්‍රිෂ්ණ මිෂන් එක තියෙන. එහි නිර්මාත්‍රවරයා එතුමා මිෂන් හැදුවේ නෑ. හරිම සරල මිනිසෙක්. හරි. කෙන් ලියන්න කියන්නවත් බෑ ත්‍රාම ක්‍රිෂ්ණතුමාට. ඒ මහා වටිනා ලස්සන හිතක් තිබුණු දිව්‍යමය මනසක් වගේ තිබුණු කෙනෙක්. දවසක් මේ බොහොම උගත් කෙනෙක් ඇවිල්ලා මෙයාට බැන්නා. දෙරටම බැන්නා. මෙයා විවේචනය කරා විවේචනය කරා විවේචනය කරා. දෙවියෝ නෑ එහෙම කියලා දැන් මෙයා දෙවියන් ගැන කියනවා. රාමකෘෂ්ණතුමා දෙවියන් කියලා කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. රාමකෘෂ්ණතුමාට අනුව ඒක ස්වභාවයක්. ඉතින් හැබැයි ඒ වචනේ පාවිච්චි කරන එක මිස ඒ රටේ තියෙන වචනේ නේක වෙන වචනයක් නැහැ. ඉතින් ඒ වචනේ කියනවා. ඉතින් මේ ඇවිල්ලා දෙවියෝ කියලා කෙනෙක් නැහැ. ඒ බොරු කියලා ඒ ස්වභාවයක් නැහැ. ඉතින් ඒව ගැන මහා දරුණු විදියට විවේචනය කරන. මේ කරන විවේචනයේට මෙයා ලස්සනට hinaයනවා. මෙයාට හරියට hinaයනවා මේවට. මේ hinaයන් දෙන්න අරයට තවත් තරහයි. එයා තවත් බයිනවා. මෙයා ඒවට hina වෙවි hina වෙ බොරුවට නෙමෙයි මෙයා අරයට සවුත්තු කරන්නේ අපහාසෙත් නෙමෙයි මෙයාට hina යනවා කියන ඒවට hina වෙනකොට අන්තිමට මොකද ඔහොම hina වෙන්නේ නෑ ඔයා කොච්චර ලස්සනට බනිනවද කියන්නේ නෑ කොච්චර ලස්සනට ඔයාට පුළුවන් ද විවේචනය කරන්න ඒකටයි මට මේ සතුට ඒ කියන්නේ මම කියන පිළිහෙන්නේ නෑ ඒක මම දන්නවා දිවිමේ ස්වභාවය තියෙන බව ඒක මම දන්නවා මගේ විශ්වාසයක් නෙමෙයි දෙන්ස ඔයා මොනවා කිව්වත් ඒක එහෙමමයි. ඔයා මොන තර්කගෙන යවත් මොන විවාද දැම්මත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක මගේ අත්දැකීම. හැබැයි ඒක වෙනම එකක්. ඔයා ඔය කියන එක හරි ලස්සනට ඔයා දන්නවා මිනිස්සුන්ට බයි. අපි මතක තියාගන්න ඕනේ මොනවද? නැවත නැවත ධාරණය කරගන්න ඕනේ මොනවද? අමතක වෙන්න අරින්න ඕනේ මොනවද කියන එක වෙන් කරගන්න. මොන සිතිවිලිද? නැවත නැවත මතක් වෙන විදිහට හොඳට ධාරණය කරගෙන මේ ළඟින්ම ඕනේ වෙලාවට ඇදලා ගන්න පුළුවන් වෙන විදිහට තියාගන්න ඕනේ. ඒ වගේම මොනවද ඕනේ නැති ඒවා. ඉතින් ඒවා අමතක වෙන්න ඉඩ දෙන්න. බලහත්කාරයෙන් අමතක කරන්න බෑ. හැබැයි ඒවා නැවත නැවත හිත හිත සාධාරණීකරණය කර කර විනිශ්චය කර කර එහෙම යන්න එපා. ඒතරට ඒවා නිකම්ම ඔහෙ ඈත් වෙලා යයි. ඉතින් මේ දෙක වෙන් කරගන්න. වෙන් කරගෙන මේ අපිව යහපත් වූ මාර්ගයේ නිවෙන මගෙහි අපේ අභිවෘද්ධියට හේතු වෙන සිදුවීම් සිටවිලි ඒවා නැවත නැවත හිතන්න නැවත නැවත ආවර්ජනය කරන්න. එතකොට ඒක ඉක්මනට මතක් වෙනවා. නැවත නැවත හිතන්න නැති වෙලා ගියාම මතකෙන් ඈත් වෙනවා නොසිතිය යුතු දේවල්. ඉතින් අපි ගලේ කෙටුවා වගේ මොනවද මතකේ තියන් ඉන්නේ? අපි ජීවිතයට අමතක කරන්නේ නැහැ කියලා කියන්නේ මොනවද? උදව් වලටත් කියන මේ කරපු උදව් මම ජීවිතයට අමතක කරන්නේ නැහැ කියලා ඒක. ඒවට විතරක්ද? ඒක බොහොම හොඳ දෙයක්. කවුරු හරි උදව්වක් කරාම ඒක අමතක නොකරන එක ලොකු ගුණයක්. මොකද ඒක අමතකේලා යනවා සාමාන්‍ය ස්වභාවය. අමතකේලා යන්නේ වෙන අවශ්‍යතා එනවනේ ඊට පස්සේ. දර උදව්වෙන් ජීවිතේ මුළුම අවශ්‍යතා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ නැහැ. පස්සේ වෙන අවස්ථා නැතරේ වට වෙන අය උදව් කරනවා. ඉතින් අර මුලින් උදව් කරපු කෙනා අමතකලා නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ නිසා තමයි ධර්ම කියන්නේ කතඤ්ඤෝ කතවේති පුක්ඛලෝ දුර්ලභෝ ලෝකස්. මේ ලෝකේ කළගුණ දන්නා අය බොහොම දුර්ලභයි. ඒක අපි හිතා මතා දිනු කරගන්න ඕනේ කාරණයක්. නැවත නැවත මතක් කරගන්න ඕනේ මොනවද? අපි කියන ඔය වාවි කීප වචනේ මම ජීවිතයට අමතක කරන්නේ. දැන් එතකොට ඒ දේවා අපි ගලේ කිටුවා වගේ තියන් ඉන්නවා. ඒ අප්‍රසන්න අමිහිරි කටුක අද්දකීම් මේ වචන තරහ ආයෙයි මතක් කර කර අපි කතා කරනවා ගිහිල්ලා මිනිස්සුත් එක්ක ඒ කතා කරන්න තෝරාගන්නේ අපි වගේම හිතන අය. ඒ කියන්නේ මේව හරි කියලා තරහ හරි මේක හරි අසාධාරණයක් වාට කරේ උකට මොනවා හරි හොඳ දෙයක් කරන්න ඕනේ. දැන් එහෙම අයත් එක්ක තමයි අපි කතා කරන්නේ. එතකොට වෙන්නේ තව තව මේවා මනසේ ධාරණය වෙනවා. ගලව ගන්න බැරි වෙනවා. මතක් වුණොත් නේ ඔය ප්‍රශ්නේ එන්නේ. මතක් වුණොත් නේ අපි දන්න කෙනෙක් හිටියා නුවර. එයාට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් අමතක වෙන එක. ඒක අසාමාන්‍ය අමතක වීමක්. ඒ නිසා මේකම කොලේක ලියන්න ඕනේ. කරන්න ඕන ටික මෙහෙමයි. අවල් දෙ ගන්න ඕනේ, මේක ගන්න ඕනේ, මෙයා හම්බෙන්න ඕනේ, මේක කියන්න ඕනේ, මේ දෙය අහන්න ඕනේ, මේක ඉල්ල ගන්න ඕනේ, මේක දෙන්න ඕනේ, ඔක්කොම ටික කොලේක ලියලා. දැන් අද වගේ එකට මේ ඔය උපකරණ තිබුණ නැහැ නැත්තම් ඒක කියලා මේක වැඩිලා මේක කියන්න කියලා එහෙම අද පහසුකම් තියෙනවනේ. එහෙම නැති මේ කොලේක ලියනවා. එතන මේක යා ලියන එකක් තමයි කාට හරි බනින්න ඕන එකක් ලියන. දැන් යා හම්බෙනවනේ අද. එතකොට එයාට බනින්න ඕනේ. ඉතින් දැන් එහෙම දැන් යනවා. ඉතින් ගිහිල්ලා ඉතින් අර කොලේ බල බල ඒ වැඩ කරනවා. දැන් අර හම්බ වුණාම හොඳට කතා කරනවා. හොඳට කතා කළා ඉතින් අර කොලේ දැක්ක ගමන් එකපාරට තරහ එන්නේ. එතකොට දරයා දැක්කම නෙමෙයි තරහ එන්නේ. ඕ දැන් කොලේ දැක්කම ඒක තියෙනවනේ මෙහාට බයින්නේ. එතකොට තමයි මතක් වෙලා තරහ එන්නේ. එහෙම නැත්නම් ඒක මතක් වෙන්නේම නැහැ. මේ මොකක් හරි කරපු ප්‍රශ්නේ වැරද්ද. හොඳට කතා කරනවා ගියතරතුර. ඈ ඔව් ඒක තමයි. ඉතින් අපි දැන් එයා ඒක ලියාගෙන තියන් ඉන්න කොලේක අමතකෙන ඉඳ බනින්න ඕනේ කියලා. හැබැයි අපි ලියාගෙන නැති වුණාට ඕක හැමේ දෙම හිත හිත කතා කර කර ඒවා අපි නැවත නැවත කොටා ගන්න. ඉතින් මේවා තමයි අපි ගෙනියන්නේ. ඒවට තමයි ආචීර්ණ කර්ම කියන්නේ. ආචීර්ණ කර්ම නැවත නැවත නැති ගියාම ඊට පස්සේ ඒවා චරිත ලක්ෂණ බවට පත් වෙනවා. අපේ ගතියක් වෙනවා. ගතියක් වුණාම අත්හරින්න ලේසි නෑ. ඊට කලින්ම අත්හැරලා දාන්න. කුණු කන්දල් අත්හැරලා දාන්න.
නිසා අපිට ගොඩාක් අමනාපකම් අපි ළඟින්ම ඉන්න අය නිසා කියලා හිතනවා. එතකොට ඒකටත් හේතුව මේ සම්මුතිය විසින් නීත්‍යානුකූල බලධාරත්වයක් පවල දසවාමිත්වයක් පවල ඒ දේවල් පිළිබඳ අපේක්ෂිත තත්ත්වයක් ඇති කරගෙන ඒ තත්ත්වය එහෙට මෙහෙට එනකොට අපිට සතුට වෙනවා, තරහ යනවා, නැති දේවල් වෙනවා. ඒකෙන් මුදෙන්ට නම් උපදෙස.
ඔව් ඒක සම්පූර්ණ නැත්නම් ඒ කියන වචනේ වෙන කිව්වට අපිට එච්චර තරහ එන්නේ නැහැ. ඒ අපි ළඟින්ම ඉන්න කෙනෙක් කරන දෙයකින් හිත රිදෙනව තරම් ඈතින් ඉන්න කෙනෙක් කරන දෙයකින් හිත රිදෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවනේ වෙන කෙනෙක් කරා නම් මේක ඉවසන්න තිබ්බා. ඔයා මට එහෙම කරයි කියලා හිතුවේ නැහැ.
අපිට ගොඩාක් වෙලාවට බැලුම් හන්ද නවත්ත නැතුව කියවනේ වහන්න වෙන්නේ ළඟමින් අනික අඩුකන් කිව්ව සාර්ථ ගන්නවා. ඒක යමක් සවත්තන්නේ නැහැ. අන්තිමට කියන්නේ ආදරේ
වැඩි. ඔව් දැන් එහෙම එහෙම කතා නොකර මිටියා කියන්නේ. එතකොට අපිට මොකද හිතෙන්නේ? වදන් ආදරේ නැහැ මත. ඉස්සර වගේ නෙමෙයි. ඉතින් නම් හැම වෙලේම අහලා බැලුවා, හොයලා බැලුවා, කතා කරා දැන් නැහැ. ඉතින් එහෙම ඒ අපි මේක අවබෝධ කරගන්නේ නැත්තම් ඒ කරන මොන වගේන් හරි අපිට හිත රිදව ගන්න පුළුවන්. දෙයකට ලස්සන කතාවක් නේ ධම්මපදයේ තියෙන්නේ. ඒ ගාථාවේ ගාථාවට නිදාන කතාව. මේ එක මනුස්සයෙක් මේ බණ අහන්න පන්සලට යනවා. පන්සලට ගියාම එක හාමුදුර කෙනෙක් බොහොම සරලව බණක් කියනවා. එතකොට ඉතින් මේ කහන් ඉඳලා කියනවා අනේ ඔබ වහන්සේ අපි කවුරු කියලා හිතලා දවම් බණක් කිව්වේ මේ අපි ළමයි කියලා හිතාගෙනද කියලා එක ඒකට බැන්නා. ඉතින් ඊට පවදා ගියාම තව හාමුදුර කෙනෙක් බොහොම ගැඹුරු විවරණයක් ධර්මයේ ගැන කරා. ඉතින් ඒක මෙලෝ දෙයක් මේ මිනිහට තේරුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඒකට කිව්වා මෙයා අපි රහත් වෙලා කියලා දොම් බණේ. ඔව්. ඒකටත් දැන්නේ යහඳුරට. තුන්වෙනි දවසේ හඳුර වෙන කෙනාට ගියා. ඒ හඳුර හරියට නිශ්ශබ්දතාවයට කැමති වෙරේවත හඳුර. රේවත මහ රහතන් වහන්සේ වචනයක්වත් කීවේ නැහැ. ඉතින් නිහඬව හිටියා. බල දැන්න මේ හඳුරට කිසි කරුණාවක් නැහැ. අපි කොච්චර මහන්සියෙන්ද වැඩ දාලා මේ ඉන්නේ බණක් අහන්නේ මොනවත් කියන්නේ. දැන් මේ සිද්ධි තුන අල්ලගෙන බුදුහාඳුරෝ ධම්මපදයේ මේ ගාථාව කියන අපෝරාණ මේ තන් අතුල නේ තන් චේතන අතුල මෙයාගේ නම අතුල මේ බණිනවා කියන එක පැරණි පුරාණ කාලේ ඉඳලා පැවතෙන දෙයක්. ඒක අදියේපට ඔයා නෙමෙයි ඔක මුල පටන් ගත්තේ පුරාණ කාලේ ඉඳලා එන එකක්. හුඟක් කතා කරන අයටත් බයින. ටිකක් කතා කරන අයටත් බයින. නිස්සබ්ද වෙන්න කෙනාටත් බලන්න. නත්ති ලෝකේ අනින්දිතෝ බැනුන් වාසන කෙනෙක්. දැන් මේක මේ අතුල ගිහිලා බුදුහාමරණ චෝදනාව කරා ওই කාරණේ කියලා. මෙහිමයි බුහන්සගේ ශ්‍රාවකයෝ අපිට සලකන්නේ. මම ඉස්සෙල්ල බණ අහන්න ගියා. මේ හරි කෝඩියේ පන්තිය බණක් කිව්වා. ඊළඟට ගියාම මෙලෝ දෙයක් තේරෙන්නේ නැති එකක් කිව්වා. තුන්වෙනි හාමුදුරුවෝ නිස්සබ්ද වෙヒටියා. එතකොට ඒක මට ගැළපෙන බණක් කියන්නේ. ඒක තමයි කිව්වේ බුදුහාඳුරේ ওই බණ. අතුල මේ බණිනවා කියන එක ඔයා පටන් ගත්ත එක නෙමෙයි. ඔක බොහොම පැරණි දෙයක්. පුරාණ ඉඳලා පෝරාණ මේතන් අතුල මේක පැරණි පුරාණ ඉඳලා පැවතෙන දෙයක්. පමණ දැන කතා කරන කෙනාටත් බණින. නිශ්ශබ්දව ඉන්න කෙනාටත් බණින. දීර්ඝ වශයෙන් කතා කරන කෙනාටත් බණිනවා. නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දාන ලබන කෙනෙක් නැහැ. ඉතින් අපි මේක තේරුම් ගත්තොත් අපිට මධ්‍යස්ත තැනකට එන්න පුළුවන්. අනිත් කෙනා කියන දෙයට වැඩිය වැදගත් වෙන්නේ ඇයි එහෙම කියන්නේ? විශේෂයෙන් ළඟින් ඉන්න අය, දැන් දුරින් ඉන්න කෙනෙක් නම් අපිට ආරිය තේරුම් ගන්න. හැබැයි ළඟින් ඉන්න කෙනෙක් තේරුම් ගන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ? හැම වෙලේම ඇයි හොයලා බලන්නේ කියන්නේ? බලාපොරොත්තු වෙන්නේ ඇයි? එනි වෙන කියන්න කෙනෙක් නැහැ. තමාට වෙන කියන්න කෙනෙක් නැහැ. ඒකනේ කියන්නේ. දැන් වෙන කෙනෙක් හිටියනම් අපි ඒකටත් බයිනෝනේ. එයාගේ ප්‍රශ්නයක් වේදනාවක් මේ එළියට දාන්නේ මොකක් හරි තනිකමක් පාළුවක් එක්ක අනාරක්ෂිතකම පිළිබඳ හැඟීමක්. ඒක නැති කරගන්න තමයි මේ කතා කරන්නේ. කොහේ ගියන් දුරකටනේ හරියට. ඉතින් අපිට පුළුවන් නම් ඒ ක්‍රියාව ඒ චර්යාව පිටිපස්සේ තියෙන හැඟීමට සංවේදී වෙන්නේ ඒ අවශ්‍යතාවයට සංවේදී වෙන්නේ එතකොට පොඩි කරුණාවක් එනවා. හැබැයි අපි ඒක අහන්දිගටම හංගින්නම ඕනේ නෑ. එහෙනම් අපි ඊළඟ කරුණාවෙන් අපි ටිකක් අහන් ඉඳලා ඊට පස්සේ තැනට සුසුන වන පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක වෙන වැඩකට හරවන්න. මාතෘකාවකට හරවන්නේ. දැන් ඔබතුමා මේ කලින් මත කරපු කාරණේදී ඒ ළඟින් ඉන්න අය අපෙන් හුවත් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිත් එයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒතර මේක ගනුදෙනුවක්. අපේ බලාපොරොත්තු එයා ඉෂ්ට කරන්න ඕනේ, එයාගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒතර මේ ගනුදෙනුවට තමයි අපි සම්බන්ධතාව කියන්නේ. දෙන්නත් එක සම්බන්ධතාවයක් නෑනේ. ඒකට සම්බන්ධතාව කියන්න බෑ එහෙමනම්. මේ සම්බන්ධතාවයක් එන්නෙම බලාපොරොත්තු සහ ඉටු කිරීම, යුතුකම් සහ වගකීම. ඒතර යුතුකම් වගකීම මටත් තියෙනවා, අයිතිවාසිකම් එයාටත් තියෙනවා දෙපාර්ශ්වයට. ඉතින් අපිට හිතන්න බලන්න නම් මේ අය මගේ කොච්චර දේවල් කරලා තියෙනවද? කොපමණ දේ මා වෙනුවෙන් කරලා තියෙනවද? අපිට බඩගින්නේ ඉඳලා ඇති. එයා බඩගින්නේ ඉඳගෙන අපිට කන්න දීලා ඇති. කවුරු වුණත් අම්මා තාත්තරි දරුවෝ හරි භාර්යාව සම්පයාර කවුරු හරි. අසනීපුණාම් බලලා ඇති. මං නිසා බැනුම් අහලා ඇති. මගේ වැරදිවලට එයා බැනුම් අහලා ඇති. අනිත් අයගේ. දැන් මෙහෙම අපිට පුළුවන් නම් ඒ සම්බන්ධතාවයෙන් අපිට අත්වුණු ප්‍රතිලාභ පිළිබඳ පොඩි වார்த்தාවක් හදාගන්න. එතකොට අර ඒ අපි අකමැති දේවල් වෙනකොට ඉවසන්න පුළුවන් හැකියාව වෙනවා. කරුණාවයි සහ කෘතඥතාවය දෙකම උදව් කරගෙන අපිට ඉවසන්න පුළුවන්. ඊළඟට ඒ වාගේ වගකීම් යුතුකම් කියන ඒවා නෛතික පැත්තෙන්ම හිතන්න එපා. මේක නීතිමය පැත්තෙන් දීමක් ගහලා ඒක මං ඉටු කරනවා කියන එකම නෙමෙයි. මේක ඊට වැඩිය මානුෂීය පදනමකට එන්න අපි එන්න ඕනේ. ඒකට බුදුදහමින් කියන්නේ මේවා පාරමිතා කියලා හිතන්න. මේ දේවල් පාරමිතා කියලා හිතන්න. ඉවසීම පාරමිතාවක්. එතකොට මේ දැන් අපිට ඉවසන් ඉවසීමේ පාරමිතාව පුරන්න නම් ඉවසන්න බැරි දේවල් වෙන්න එපා. එහෙම නැත්නම් කොහොමද ඉවසීමේ පාරමිතාව පුරන්නේ? අනිත් අය කියන දේවල් අහගෙන ඉන්න එකත් ඉවසීමේ පාරමිතාව පුරන්න උදව්වක්. එලන්ට අනිත් අය ඉල්ලන දේ, බලාපොරොත්තු වෙන දේ පුළුවන් මට්ටමින් අවශ්‍යතාවය බල ඉටු කරන එක දානේ. මේක මේ පාරමිතාවක් මම පුරන්නේ.
සර් ඒ කියන දේ හරියන්නේ නැහැ සර්. නේ ඒගොල්ල බලාපොරොත්තු වෙන මොහොය අපි උත්තරයක් කියනවා. ඔව්. උත්තර දුන්නත් තවත් වැඩි.
ඔව්. ඒක තමයි. ඉතින් මේට වැඩි හොඳයි ගලකට කිව්වනම් ගහකට කිව්වනම් කියලා කියනවනේ. ඉතින් ඒක තමයි අපි මේ ඒ ප්‍රතිචාරය ඕනේ. ඉතින් භූමිති තියෙනා වගේ ඒවිල්ලා තියෙන්නේ. ඒක භූමිති දැන් බණක් කියනකොට එහෙයි කියන්න එපා. එහෙම නැත්තම් මේක කිසි ඒක ඕනේ. ඉතින් ඒ පුළුවන් තැනදී ආ ඇත්තනේ ඌ කියන්නේ. ආ හරි පුදුමයි. වාට පුදුම මතක යන්නේ තියෙන්නේ. ඔය කාරණේ ගැන දවසක් සාකච්ඡාවකදී මේ එක භාර්යාවක් එනෝන කෙනෙක් කිව්වා මේ දසම් පුරුෂයා ඔය චෝදනාව කරන කියනවා බලාපොරොත්තු නැහැ නත් ඉවරයක් නැහැ මට අමාරු. එතන එනෝන කියනවා මේ ඒ කාලේ නම් ඔහම කිව්වේ නැහැ. ඒ කාලේ හරියට සතුටු නමං කතා කරනවා නේද? මං කියන ඒවා ගෙනල්ලා තියෙන හරියට සතුටු නැහැ. ඉතින් දැන් මොකද්ද ප්‍රශ්නේ? අනවශ්‍යම දෙයක් කිසිම තේරුවක් නැති දෙයක් උනත් අහගෙන ඉන්න වුණාම එහෙම වෙනමයි. එතකොට එක්කෝ අපිට ඒකට සම්පූර්ණ අවධානය යොමු කළා මේ ශබ්ද භාවනාවක් වගේ කරන්නත් පුළුවන්. ඔව් ඒක පුරුදුනා මේ ශබ්ද භාවනාවක් හොඳට හින්ද පුළුවන්. අතට ඒකෙන් අපේ අවධානය වැඩෙනවා, ඒකාග්‍රතාවය වැඩෙනවා. එහෙම නැත්නම් කාලයක් නැස්ති වෙනවා වගේ තේරෙනවා නම් හැබැයි මේක නවත්තන්නත් බැහැ නැත්තුවා මේ තත් විදෙනවා ඊට වැඩිය ප්‍රශ්න එනවා නම් ඒ වෙලාවේ භාගයක් අහන් ඉන්න ගමන් අපිට පුළුවන් අපිට වැදගත් කියලා හිතන දේක් ගැන කල්පනා කරන්න. ඔව් ඒක කුසලතාවයක්. දැන් මේ සම්පූර්ණයෙන් අවධානයේ කල්පනාවට ගෙනල්ලා නෙමෙයි. දෙමුණාම අහනවනේ මම කියපික මතකද කියලා දැන් කියාගන්න බැරි වෙනවනේ ඊට පස්සේ. නැහැම නේද? ඒකත් භාගයට අහනවා. භාගයට අහන ගමන් දැන් ඒක තේරෙනවනේ මේ කිසි වැඩකුත් නැහැ. මගේ කාලෙත් නාස්ති නැහැ. ඊට වැඩි වැදගත් දෙයක් මට කල්පනා කරන්න දෙන්න. ඒකට අපිට පුළුවන් ඒක ගැන සැහැණ අවධානයකින් ඒ අවශ්‍ය දේ ගැන හිතන එක මෙනෙහි කරන එක කරනවා. මේකටත් වරින් වර අවධානය ගේනවා. එතකොට ඥානවත්තුහම ආවයා මෙහෙම කිව්වා නේද කියලා අපිට ඔන්න වචනයක් දෙකකින් ඒක. එතකොට හිතේ ආ මේ අහන් ඉඳලා තියෙනවා. මේ ගමනේ එහෙම තමයි යන්නේ. මේකේ මේ පරිපූර්ණ අංග සම්පූර්ණ අපි හිතන විදිහටම එහෙම යන්න වෙන්නේ. මේක අපි කැපකිරීමක් කරන්න ඕනේ, උපක්‍රමශීලී වෙන්න ඕනේ, සානුකම්පිත වෙන්න ඕනේ. දැනට සුසු නුවණ ඕන කියන්නේ ඒකයි.
සර් අර ඊයේ දේශනා කරපු දේවල් මට කියෙච්ච විදිහට නම් අර සිතක් කියන්නේ නැත්නම් හිතක් කියනකොට පාඩම් ස්ටිලි ගොඩක් ඇවිල්ලා ඒකෙම ප්‍රයපත්ත ඒකින් කරන දේ දෙකයි අන්තිම පරිණාම දෙක. මේ විදිහට බලන්න ගලා බලගොම අර නැත්නම් තව කෙනෙක් මොනවා කිව්වත් අපිට නැහි ගන්න පුළුවන්. මොකද මේ මොකද්ද වෙන්නේ? යාගේ හිතට ආකිර දෙන්නේ නැහැ. හිත ගොඩක් එකහු වෙලා ඒ හිත වලට දේවල් නම් මේ විදිහට එන්නේ. බින්දයක් එකට එකහු වුණා ඔක නෙවෙයි වෙන දෙයක් වෙන්නේ. ඒ විදිහට බලන්න පුළුවන් නම් තමයි ඒත් හැදිරෙන විදිහට මේ ගොඩාක් කාලයක් අත මොනවා කියෙවත් ඔක කිව්වත් මේ ওই ශරීරයවත් ඔප සම්බන්ධයක් නැහැ නාතිමට. ওই ආපු චේතනා ටිකක් ඔතන එකහු වෙන. මේ චේතනාවල ක්‍රියාකාරීත්වයක් විතරයි අපි රූපයක් ගැන දකිනකොට නම් අපි ගොඩක් කාලයක් හිතන්න පුළුවන් අපි මේ රූපය දැක්කා. මේ රූපේ කලින් දැක්කේ මේ විදිහට. ඔබ ගහේ පොත් කියලා අඳුරගත්තා. ඒවට ටික දැන් තමයි. අපි හිතේදී හිතක් දක්නකොටත් ඒක ඒ විදිහටම ගලී. කලින් ආවේ නෑ. ඒ දැන් ඔබ පෑදලකදී විදිහට අපි හිතක් කියන්නේ ඒකමනේ. කලින් මේ කොල්ගහේ මේක කොස්ගහේ ගිරියනවා කිරි දිරා වගේ අදිට ටික ඔක්කොම දැනවාගේ. අර හිතවලට කලින් ආපු කොහෙන් ආවද අපිට අපිලීදී ඒ ක්‍රියාදාමයේම ඒක චිතේට යොමු කළොත් ඒක මොනවා කිව්වත් එච්චරම ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නේ. අනික ඒක අනුකම්පාවක් හිතනවා මේ ආපු මේ චිත්තයන් ඒ විදිහට එක්කම නැත්නම් ඒ ඔබ නෙවෙයිනේ කතා කරන්නේ. තාත් වෙනස් දෙයක්. මට පොඩි චිත්තයන් කීපයක් එක්කම ඉඳින්න තමයි ඔය විදිහට ඇවිල්ලා
තියෙන්නේ. ඒක තමයි ඇත්තම ඇත්ත. මේ සිතිවිල්ලක ඵලයක් තමයි අපි දෙන්සා එක පැත්තකින් සිතිවිල්ල ඵලයක් වෙනවා. අපි අතීතයේ හිතූ දේවල්නේ සිතිවිලි විදියට වර්තමානයේ ඉන්නේ. සිතිවිල්ල කියන දේ අපි කරමු. එතකොට සිතිවිල්ල හේතුවක් වෙනවා, අපි ඵලයක් වෙනවා. මේ දෙක මාරු වෙවි යනවා. පිටක අපි හේතුවක් කියලා අලුත් සිතිවිලි මවන. ඒ මවන සිතිවිලි අනාගතයේ දවසක ඵලයක් කියලා අපිට එනවා. ආවහම ඒ කියන දේවල් අපි කරොත් ඉතින් ඒ සිතිවිලි හේතුවක් වෙනවා, අපි ඵලයක් වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මිනිස්සයා කියන්නේ සිතිවිල්ලක ඵලයක්. ඇහැට පේන්නේ නැති සිතිවිල්ලක ඵලයක්. ඒ සිතිවිල්ලක් තමයි මිනිහ මරන්නේ. සිතිවිල්ලක් තමයි දන් දෙන්නේ. සිතිවිල්ලක් තමයි සිල් රකින්නේ. සිතිවිල්ලක් තමයි ගහගන්නේ, බැනගන්නේ, හොරකම් කරන්නේ, මංකොල්ල කරන්නේ. ඒ නිසා තමයි චේතනාව කර්මය කියන්නේ. ක්‍රියාව නෙමෙයි චේතනාවයි කර්මය. නේ ඔබතුමයි කොහොම ලස්සනට කිව්වා ඒ වෙලාවේ වෙන සිතිවිලි ටිකක් ආවනම් වෙන වැඩක් කරන්න. වෙන දෙයක් කියන්නේ. මේ සාමාන්‍යයෙන් මිනිස්සයා පුහුණු වෙලා නැහැ සිතිවිල්ල විග්‍රහ කරගන්න. ඒ සිතිවිල්ලක් ආවම ඒක විග්‍රහ කරගෙන මේ සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න ඕනද, මේක ගැන කතා කරන්න ඕනේද, නැත්නම් ඔය යන්න අරින්න ඕනේද? එහෙම විග්‍රහ කරගන්න පුළුවන් නම් හිතෙන හිතෙන දේවල් අපි කරන්නේ. ඒතර ක්‍රියාවේ වගකීම අපේ ඇතට ඉන්නේ සිතිවිල්ලට නෙමෙයි. දැන් සිතිවිල්ලට යන්නේ. සිතිවිල්ල තමයි නටවන්නේ අපි. ඉතින් අපි කරන්නේ අපි කාටරි බනිනවා. හැබැයි සිතිවිල්ලනේ බන්නන්නේ අපේ ගුටි කණ්ඩ වෙන්නේ ශරීරෙට. සිතිවිල්ලට ගහන්න බෑනේ කාටවත් ගිහිල්ලා. එතකොට ශරීරේ තමයි හිරේ දාන්නේ. අපි සිතිවිල්ලක් තමයි ඒ වරද කලේ. මේ සිතිවිලි කරන කියන කියන දේවල් කරන්නේ යෑමි විපාකේ. මේ සිතිවිලි විග්‍රහ කරගන්න, විග්‍රහ කරගෙන මොනවා හිතුණත් කමක් නැහැ. හැබැයි අවසාන තීරණේ මගේ අතේ. ඒක තමයි සිහිය වුණෙන්නේ. හොඳ සිහිය කියා මේ සිතිවිලි මෙහෙම කියලා. මේ කොහොනේද මේ වෙලාවේ? මේකද තැන? මෙතෙන්ද වෙලාව? මේකද අවස්ථාව? ඔවුනම් ඒක ඕකේ කරනවා. එහෙම නැත්නම් යන්න ආරයි. එතකොට මෙහෙම කරන්න ප්‍රතිශතයේ 100ට 90කටත් වැඩි නිෂ්පල සිතිවිලි. ඒ කියන්නේ ඒ වෙලාවට අවශ්‍ය නැහැ. එතෙන්ට ඕනේ නැහැ. ඒ කෙනාට වැඩක් නැහැ. ඒව යන්න ආරින්න පුළුවන්. ඒතර ඉතිරි වෙන්නේ බොහොම ටිකයි. බොහොම ටිකයි. කතාව කෙටි වෙනවා. අවශ්‍ය දේ කියනවා. අවශ්‍ය දේ කරනවා. අපේ පැත්තෙන් හැබැයි එහෙම අවබෝධයක් අනිත් කෙනාට නැත්නම් ඉතින් ආ සිතිවිල්ලේ ඵලයක්. ඒතර බෑනේ ඇත්ත. මෙයාට දැන් මේක හිතුණා. ඉතුරු හින්දායි කියන්නේ. වෙන එකක් හිතනවා නම් වෙන එකක් කියන්නේ. වෙන එකක් හිතනවා නම් වෙන දෙයක් කරන්නේ. මේ සිතිවිලි විසින් නටවන රූපකද මේක තමයි භයානකම දේ. සිතිවිලි විසින් නටවන රූපකද නොපෙනෙන සිතිවිලි ඒසකෝ ඔව්
සිතිවිලි වෙනස් කරන්නේ හරි වෙනස් කරන්නේ පාලනේවා කියන්නේ හොඳ නිමිතිවිලි කියලා ඒ දැනකට එන්නාවේ එන්න හදාගන්න කොහොමද
ඔව් ඒක තමයි දැන් ඒ අර එහෙම අපි හඳුනාගත්ත කුසල සිත් නැවත නැවත හිතන්න ඕනේ ඒ සිත් නැවත නැවත පහල කරගන්න ඕනේ ඒ හොඳ සිත් හොඳ සිතිවිලි ඒව ගැන කතා කරන්න ඕනේ. ඒව ගැන කතා කරණේට ඇහුම්කන් දෙනුනේ. ඒ සිතිවිලි ක්‍රියාත්මක කරන අයගෙන් ආදර්ශ ගන්න ඕනේ. ඒ සිතිවිලි වල තියෙන වටිනාකම අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙම තමයි ඒ පැල කරගන්න ඕනේ. දැන් මේක පැල කරගන්න එපා. මේ සිතිවිල්ලක් කියන්නේ බීජයක්. එතකොට ඒවා ඔයේ ගුලගේ හැමනවා බීජ. අපි දන්නේ අපි මොනවද පැල කරගන්නේ කියලා. ඔයේ අපි මොනවාරි පැල කරනවා බීජයකින් හඳුනගන්න බෑනේ. බීජයකින් ගහ මොකද්ද? ඒකේ අනාගත අස්වැන්න මොකද්ද කියලා හඳුනගන්න විශේෂ දැනීමක් තියෙන්න ඕනේ. විශේෂඥ නෝනක් තියෙන්න ඕනේ. එතින් එහෙම නැති කෙනා ඔයේ එන එක පැල කරනවා. එතකොට ඒ පැලේට දාන්න ඕනේ විශේෂ පොර තියෙනවා. පොර දාන්න කාලය තියෙනවා. ඉතින් අපි ඒව දන්නේ අපි ඔයේ. එතකොට වැඩිපුර වැවෙන්නේ වල් අනවශ්‍ය දේ කටු දෙවෙනිමට බලන්න නෑ මේක හොඳයි මේක මම පැල කරගන්නවා මෙයා හරීම කාරුණික මටත් එහෙම වෙන්න පුළුවන් නේද ඉතින් එහෙම වෙන්නේ කොහොමද ඒ කාරුණික සිතිවිලි නිසා ඉතින් මම ඒව මගේ හිතේ පැල කරගන්නවා හදවතේ පැල කරගෙන ඒකට හැමදාම වෙලාවක් අරගෙන ඒක වවා ගන්න වඩා ගන්න උත්සාහ කරනවා මගේ ක්‍රියාවලින් මම කරුණාව වුණ වෙනවා තද එහෙම අපිට පුළුවන් වැඩ පිළිවෙලක් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න. එහෙම තමයි මේ ගමන යන්න ඕනේ. ඔහේ අපි ඔහේ පැල කරගත්තොත් ඒක නිකම්ම නිකම් කටු අකුලක් වෙන්නේ. එක්ක කාන්තාරයක්.
දැන් අපි ඒව දිහා විනිශ්චය කරන හැටි බැලුවොත් හොඳ එකක් පාරුණාම අපිට වෙන්නත් හොඳ නැති එකක් ආවම අපිට බේර කරගන්නත් ඒක හොඳක් එහෙම අපිට
වෙන්නේ. ඔය එක එතෙන්දී අපි වරදක් කරනවා. ඒ කියන්නේ සිතිවිල්ල කියන්නේ අපි නෙමෙයිනේ සිතිවිල්ලේ හොඳකුත් නරකකුත් නැහැ. ඒකේ ක්‍රියාවනේ හොඳ නරක තියෙන්නේ. අපි මේ සිතිවිල්ලට මොකද කරන්නේ කියන එක. දැන් තරහක් ආවා කියන්නේ. තරහක් ආවහම ඒකෙන් අපි බනිනවා නම් අන්න අකුසල ක්‍රියාවක්. අකුසල වචී කම්ම. ගහනවා නම් අකුසල කාය කර්ම. තරහෙන් අපි හිතේ දිනනවා නම් අකුසල මනෝ කම්ම. හැබැයි ඒකක්වත් කරන්නේ නැන් තරහක් ආවම මේ ඔක්කොම කරන් දැන් කවුරු හරි උදව්වක් ඉල්ලගෙන එනවා. හැබැයි අපිට අපි මොකක් හරි හේතුවකට අපිත් එක තරහයි. දැන් උදව්වක් ඉල්ලන් ආවම අපිට තරහ ඇවිල්ලා මේක කරන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. මම ඔයත් එක තරහයි මට මෙහෙම මෙහෙම කරලා තියෙනවා. නෑ මගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා. දෙවිනෝට දැන් ඒ තරහම අපිට මේ තරහ දිහා බලලා මේ තරහට මම යට වෙනවද? දැන් තරහ ඇවිල්ලා තියෙනවා. යට වෙමට යට වෙන්න පුළුවන් යට වෙලා මේ උපකාරය නොකර ඉන්න පුළුවන් මේ ආන උදව් නොදී ඉන්න පුළුවන් එහෙම කරනවද එහෙම නැත්නම් තරහට යට නොවි තරහ පැත්තකින් තියලා, තරහ තියෙනවා හිතේ, තරහ පැත්තකින් තියලා අවශ්‍යතාවය බලලා උදව්වක් කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඒතර ක්‍රියාව තමයි හොඳ නරක තීරණේ වෙන්නේ. අපි ඒ සිතිවිල්ලෙන් මොකද කරන්නේ කියන එක. ඒක සිතිවිල්ලට බනින්න එපා. විනිශ්චය කළා ඒකට බනින්න එපා. ඒ සිතිවිල්ල අල්ලගෙන මම මොකද කරන්නේ? මට හොඳ දෙයක් කරන්නත් පුළුවන් නරක දෙයක් කරන්නත් පුළුවන්. ඒක මගේ අතේ තියෙන. මගේ අතට ගත්තේ නැත්නම් තමයි සිතිවිල්ලට අපි නටවන්න පුළුවන්. ඒ නිසා තමයි අවසාන සිත ගැන අපිට ලොකු බයක් තියෙන්නේ. අවස්තුති සිත ගැන. දැන් මොකක් මතක් වේද අන්තිමට මේක මොන කොහේ වැඩසටහනක් කළත් අහන අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. කිසිම සම්බන්ධයක් නැහැ කියන දෙයට වැඩසටහනේ මාතෘකාවට. හැබැයි එක්කෙනෙක් හරි අහනවා මේ ප්‍රශ්නේ, මේ අන්තිම සිතට මොකද වෙන්නේ? අන්තිම කොච්චර හොඳ දේවල් කරා නරක එක නරක එකක් මතක් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? එතකොට කරන්න දෙයක් තියෙනවා. ඒ මතක් වෙලීම මතක් වීමක් විතරයි. එතකොට අපිට ඒ සිදුවීම දිහා අලුත් විදිහකට බලන්න පුළුවන් මතක් වුණාම. දැන් සිතිවිල්ලට ඉඩ දෙන්න එපා. තමන්ව තමන් කරන්නේ මොකද්ද කියලා තීරණය කරන්න ඒක තමන් අතර ගන්න. කෙනෙකුට බැන්න. තමන් බැන්න කියන දවසේ ඉතින් ඕක මතක් වෙනවා. මතක් වුණාම අපිට ඕන නම් ආය ආය අකුසල කරගන්න පුළුවන්. එක්කෝ මම දැන් මදි කියලා අකුසල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අයියෝ පසුතැවිලා අකුසලයක් කරගන්න පුළුවන්. අයියෝ අපරාධේ මම දැන්නේ. මම කොච්චර පවක් කරගත්තද කී කී පසුතැවෙන්න පුළුවන්. ඒතට ඒකත් පවක්. අකුසලය. මේ දෙකම අකුසල. හැබැයි දෙකම වෙනුවට අපිට පුළුවන් ආව ඒක අතීතය. ඒක වෙලා ඉවරයිනේ. දැන් මම කාටවත් බනින්නේ නැහැ මේ වෙලාව. කියලා වර්තමානයේ ඉන්න පුළුවන්. ඒ මෛත්‍රිය කරුණාව ඔක්කොමත් එක වර්තමානයේ ඉන්නවා. අර මතක් වීම උදව්වක් වෙනවා අපිට වර්තමානයේ ඉන්න, වර්තමානයේ තේරුම් ගන්න. එහෙම නැත්නම් අපිට මේ මතක් වුණාම ඇයි එහෙම මං කරේ? ඇයි එහෙම වෙන්නේ මං එදා? මට ඊට වැඩිය වෙන විකල්පයක් තිබුණ නැද්ද එදා කරන්න? වෙන වචන තිබුණ නැද්ද කියන්නේ? ඔන්න අපිට හොයලා බලන්න පුළුවන්. ඒ සිද්ධිය උනේ මොකක් නිසාද? එතකොට අපිට පේනවා මං ආවේගශීලී වුණා, මං හරියට ඇහුම්කන් දුන්නේ නැහැ, හිතුවේ නැහැ. ඒක තමයි වැරැද්ද. දෙය අවබෝධය අරගෙන එන ඊට පස්සේ එහෙම අවස්ථාවක මම ඊට වැඩි ඉවසිල්ලෙන් එවුම්කන් දෙනවා. හදිසි තීරණ වලට යන්නේ නැහැ. හිතෙන එක කියන්නේ. එතකොට අර මතක් වීම අපි උදව්වක් කරගත්ත අපිව වෙනස් කරගන්න. අලුත් කෙනෙක් වෙන්න. ඒ නිසා මොකද්ද මතක් වෙන්නේ කියන එක නෙමෙයි වැදගත්. ඒකට බය වෙන්න එපා. අපි සිහියෙන් ඉන්නවා නම් ඒක සම්පූර්ණ පරිපාලනය අපේ අතට ගන්න පුළුවන්. කලමනාකරණය. සිතිවිල්ලට නෑ බලයක් ඊට. දැන් හොඳක් හොඳ දෙයක් අතීත හොඳ දෙයක් අතීත නරක දෙයක් මොනවා මතක් වුණත් ඒක අපිට හොඳ පැත්තට හරවා ගන්න පුළුවන්.
ඒ නිසා වැදගත්ම කාරණේ සිහියෙන් සිටීම කියන එක මම අවබෝධ කරනවා. ඒකට සිහියෙන් සිටීම කියන එක නැතිසම මේ සියල්ල සිද්ධ වෙන්නේ.
ඒක තමයි භාවනාව උපකාරී වෙන්නේ කොහොමද කියන එක. වලින් භාවනාව කියන එකේ මූලිකම අර්ථය තමයි සිහිය වැඩි වීම කියන එක. සිහිය වඩන්නේ නැති භාවනාවක් නෑ බෞද්ධ භාවනා ක්‍රමය. එතස සිහියට තමයි භාවනාවේ මුල් තැන දෙන්නේ. පරිමුඛං සතින් සිහියට තමයි ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. මුල් තැන දෙන්නේ. සිහිය තමයි ඉස්සරහට ගේන්නේ භාවනාව. සිහිය තමයි පෙරටු කරගන්නේ. සිහිය කියන එකට අද ලෝකෙ ලොකු තැනක් තියෙනවානේ මයින්ඩ්ෆුල්නස් කියලා හරියට කතා කරනවා. මයින්ඩ්ෆුල් ටීචර්ස්ලා ඉන්නවා, කෝචර්ස්ලා ඉන්නවා, ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා හරියට. ඒක හොඳයි. ඒ කියන්නේ ඇත්තට ලොකු තැනක් සිහියට අද ලෝකෙ ලැබිලා තියෙනවා. මේක අලුත්ම සුවා ගැනීමක් විදිහට හරි ආඩම්බරෙන් සමහර කෙනා අපි මේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා ඒක උගන්වනවා. ඇත්තද කියලා ඉතින් බුදුහාමුදුරන්ගේ පළවෙනිම දේශනාවේ සිහිය ගැන කිව්වේ සම්මා සතිය ගැන ධම්මචක්ක සූත්‍රය. ඒක කිව්වහම අර ගොල්ලන්ට දරා ගන්න. ඒ කියන්නේ එහෙම එකක් අදා ගන්න බෑ. මේ බුදුහාමුදුරෝ අන්තිමට වගේ කිව්වනම් ඔන්න ඒක ටිකක් විශ්වාස කරගන්න. ඉඳලා 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 මෙන්න මොකක්වත් හරි ගියේ නැති තැන මෙහෙම සීය කියලා එකක් තියෙනවා. දැන් නෑ මේක පළවෙනිම දේශනාවේ බුද්ධත්වයටපත් වෙලා මුල්ම දේශනාවේ කිව්වා සීය ගැන. සම්මා සති ගැන. වෙන පාරක් නෑ. ඒක තමයි තියෙන එකම පාර කියලා නේ. ඒකයන මාර්ගය කිව්වේ. දහමෙන්නම් කියන්නේ හැම විටම සිහියෙන් ඉන්න. සදා සතෝ සෑම විටම සිහියෙන් ඉන්න පුහුණු වෙන්න. ඒකට පුහුණු ඕනේ. දැන් භාවනාවේදී අපි ඒ පුහුණුව තමයි ලබන්නේ. ඉඳගෙන පුහුණු වෙනවා. ඉඳගෙන ඉන්නකොට අපි ඇහෙන දේවල් ගැන සිහිය ඇති කරගන්නවා. මතක් වෙන දේ ගැන සිහිය තියාගන්නවා. සිහිය කියන්නේ දැනගන්නවා. ඒක තමයි සිහියේ මුල්ම කාර්යභාරය. සිදුවන්නේ කුමක්ද? එය සිදුවන ආකාරයටම දැනගන්නවා. ඒක ලස්සන කරලා සුදු උණු ගාලා නෙමෙයි. එය ඒ විදිහට දැනගන්නවා. මේ සත්‍යයක් ඇහෙනකොට සත්‍යයක් ඇහුණා කියලා දැනගන්නවා. ඒක කුරුල්ලෙක් කියලා හිතුණොත් කුරුල්ලෙක් කියලා හිතුණා කියලා දැනගන්නවා. ඒ සත්‍යය ඇවිල්ලා අපිට කියන්නේ නැහැ නේ මම කුරුල්ලෙක් කියලා. ඒක අපේ හිතේ ඉන්න සිතුවිල්ලක්. ඒකට අපි අඳුනගන්නවා මේක සත්‍යය. ඒ සද්දේ කුරුල්ලෙක් කියන සිතිවිල්ලක් ආව. ඒක අඳුනා ගන්නවා. රිදෙනවා කියලා අඳුනා ගන්නවා. වේදනයි කියලා. ත්‍රීරියව වෙනස් කරන්න ඕනි කියලා සිතිවිල්ලක් එනවා. ඒක අඳුනා ගන්නවා. මේ සිදුවෙන්නේ ආස්වාසයක්. ඒක අඳුනා ගන්නවා. මේක ප්‍රස්වාසයක් අඳුනා ගන්නවා. ඒක වාඩි වෙලා ඉන්නකොට අපි ওই කාරණා දෙක තුන සිදුවෙන වෙලාවේ සිදුවෙන ආකාරයටම හඳුනා ගන්න දැනගන්න උත්සාහයක් ගන්න. ඊළඟට අපි සක්මන් කරනකොට ටිකක් වෙනස්. දැන් වාඩිලා ඉන්නකොට මොනවත් කරන්නේ නැහැ නේ. සිදුවෙන දේ විතරයි දැනගන්නේ. ඒ සක්මන් භාවනාවේදී අපි ඇවිදිනවා. අපි ක්‍රියාවක් කරනවා. ක්‍රියාවක් කරන ගමන් කරන බව දැනගන්නවා. ඒක ඊට වැඩිය තව පියවරක් එහා ගිහිල්ලා. වාඩිලා ඉන්නකොට කිසිවක් නොකර සිදුවෙන දේ දැනගන්නවා. සක්මනේදී ක්‍රියාවක් කරමින් කරන බව දැනගන්න. හැබැයි එතකොට ඊට අදාළ නැති තව දේවල් අපිට පේනවා එනවා ඒවත් දැනගන්න. මේ පෙවුනහම පෙවුනා කියලා දන්නවා. කොට්ටයක් වුණා දොරක් වුණා ඒක දන්නවා. හැබැයි ඒවට මුල් තැන දෙන්නේ ආපෝපි ඇවිදීමට එනවා. ඇවිදීම පිළිබඳ සිහි. ඊළඟ අපි ආහාර ගන්නකොට පුරුදු වෙනවා ඒක ගැන සිහියෙන් ඉන්න. ඒ කරන දේ ගැන, හිතෙන දේ ගැන, රස ගැන සිහියෙන් ඉන්න. ක්‍රියා භාවනාවේ අප කරන වැඩක් අරගෙන ඒක සිහියෙන් ඉන්න. ඉතින් මේව තමයි භාවනාවෙන් අපි ලබන පුහුණුව. දැන් මේ සියල්ලේ අවසානයේට එන්නේ සිතවිල්ල දැන ගැනීම තමයි. ඔය ඔක්කොම කරන්න එතෙන්ට එන්නේ. එනේ හරියට ඇවිදින්න. වැටෙන්නේ නැතුව ඇවිදින්න. හැප්පෙන්නේ නැතුව ඇවිදින්න. කාගෙවත් ඇඟේ වදින්නේ නැතුව ඇවිදින්න. ඒව නෙමේ සක්මන් භාවනාවේ ප්‍රතිඵලය. බලාපොරොත්තු ඒව අතුරුඵල. ඒ දියුණු කරගන්න සියුම් කරගන්න සිහිය අපි ගේනවා සිතවිල්ල දකින්න. ඔය සිතවිල්ල දකින්න සියුම් සිහියක් ඕනේ. ඉතින් අපි පටන් ගන්නවා රළු දැනකින්. කායනුපස්සනාවෙන් ශරීරයේ බොහොම රළුයි ගොරෝසුයි පේන්න තියෙන අහු වෙනවා උස මහතයි. ඉතින් එයාගෙන් පටන් ගන්න. ඒක ලේසි. ඊළඟට යනවා වේදනාවලට. ඒක ඊට වැඩිය සියුම්. හැබැයි වැටෙනවා මේක රිදෙනවා මේක සැහැල්ලුයි. පාවෙනවා වගේ හරි සනීපයි කකියනවා ඒව අඳුනා ගන්න. දැන් එහෙම සියුම් වුණාට පස්සේ තමයි සිතිවිල්ල දෙන්නේ චිත්තානුපස්සනාවට. ඊට බලන්න මේ මොන සිතිවිල්ලක්ද මේක? රාගී සිතිවිල්ල. මේක කලබල වුණු සිතිවිල්ලක්. ඒව අඳුනා ගන්න. මේක විරාගී සිතවිල්ල. ඒ සිතවිල්ල හඳුනා ගන්නවා. ඉතින් ඒ හඳුනා ගන්න සියුම් සිහියක් ඕන. තේන්ස චිත්තානුපස්සනාව ඔය විදිහට මුලින්ම එකපාරටම දෙන්නේ කලාතුරකින්. නොදෙන්නෙම නෑ හැබැයි ඊට කලින් එහෙම කරන්න පුළුවන් සියුම් සිහියක් තියෙනවා නම් එමෙ නැත්තම් චිත්තානුපස්සනායම සිහිය සියුම් කරගන්න පුළුවන් වගේ විශ්වාසයක් තියෙනවා නම් ඒත් පුළුවන්. එහෙම නැත්තම් අර කායනුපස්සනායෙන් පටන් ගනි භාවනා ක්‍රම ප්‍රගුණ කරගෙන ඉරියාපත භාවනාව ඉරියාව පිළිබඳ සිහිය හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා විදිහට පැවිදින. ඊළඟ කරන කියන දේවල් ගතේටි තේනිසින්නේ සත්‍ය ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති හිටගෙන ඉන්නකොට විදිනකොට වාඩිලා ඉන්නකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට කනකොට බොනකොට ඇඳුම් අඳිනකොට ගලවනකොට ඉස්සරහට යනකොට පිටිපස්සට එනකොට වැසිකිලි යනකොට කැසිකිලි යනකොට අතපය ගමනකොට දිගාරිනකොට මේ හැම වෙලාවකම සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. දෙවික මොනවත්ම ඉතිරි කරන්නේ මෙන්න මේ ටික නම් සීහෙන් නොකලට කමක් නැහැ කියලා ජීවිතේ. හැම දෙයක්ම වැසිකිලි වැසිලි යන එකේ පටන් මේ අඳුමක් අඳින එක ගලවන එක ඉදිරියට යන එක ආපස්සට එන එක මේ අතක් නමන දිගාරින එක එහෙම පුහුණු වෙන්නේ. එතකොට ඒ පුහුණුව එච්චරට සියුම් සහ වේගවත් සිහියක් තිබුණොත් තමයි සිතිවිල්ල දකින්න පුළුවන්. ඔය සිතිවිලි වේගෙන් ඇවිත් ඇවිත් යනවා. සිහිය තමයි අපිට තියෙන එකම පිට සරණ සහ ගැළවීම. සිහිය කියලා ස්වභාවයක් නැත්තම් අපිට ගැළවීමක් නැහැ. ගැළවීමක් ඇත්තෙම නැහැ. බන්ධනාගාරවල ගියාම මේ රැඳවියන් බන්ධනාගාර කියන වචනේ නැහැ. විශෝධනාගාරවලට ගියාම මේ රැඳවියන් එක කතා කරනකොට ඒ ඇයිට මේ භාවනාව කියලා දෙනකොට මුලින් කැමති නැහැ. හරි විරෝධය. අත්මතිකය මුලින්ම 87 88 වගේ මුලින්ම ගියාම මේ ඒ මහ විශාල පිරිසක් ඇවිල්ලා හිටියේ බන්ධනාගාර අධිකාරීතුමාගේ නියෝගයට. දැන් ජීතුමා මම වඳුල්ලා දීලා දැන් භාවනාව මෛත්‍රී භාවනාව කරමු කියනකොටම අර එළියේ ඉන්න උන්ට නම් මෛත්‍රී කරන්න කියන්න එපා. මොංගින්ද තමයි අපි ඇතුලේ ඉන්නේ. ඉතින් අපි ඇතුලේ ඉඳගෙන එළියේ ඉන්න උන්ට මෛත්‍රී කරන්න කියන්න. මං කියන්නේ නෑ නෑ මං එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි අපිට මෛත්‍රී කරමු. ඒ අයට ඕනේ නෑ. එහෙම මෛත්‍රිය ගැන කිව්වා. ඉතින් එතකොට එතන හිටිය තරුණයෙක් එයා කියනවා මෙයා වරදක් නොකර මේ තරහාය බොරුසාක් දීලා හිරේට එන්නේ. අවුරුදු 6ක් හිරේ ඉන්න වෙනවා දැන් කියලා. බොහොම තරුණ කෙනෙක්. ඉතින් හොඳම වයසේ හිරේ ඉන්න වෙන්නේ නොකල වැරද්දට. මට හරි තරහයි හරි කේන්ටි කියලා කිව්වා. වෛර කරනවා. මම අපරාධ වගේ ජීවිතේ කාලා දැම්ම මේ මිනිස්සුට. ඊළඟට තව කෙනෙක්ගේ පළවෙනි වතාවනේ ඊට පස්සේ ගිය වෙලාවක තව කෙනෙක් දෙයා එක දවස් තුනක නේවාසික වැඩසටහනකදී ගහ ඒ බන්ධනාගාරික මේ ඒ එතුමා පළවෙනි දවසේ ඔය මොනවා කිව්වත් මෛත්‍රී කරන්න කියලා මොනවා කිව්වත් එක දවසකට හරි එළියට යන්න පුළුවන් වුණොත් මට විරුද්ධව සාක්ෂි දීපු මිනිහා මරන්න කියලා එක දවසකට මට මේකෙන් කොහොම හරි යන්න පුළුවන් වුණොත් සාක්ෂි දීපු මිනිහා මරන. මම හැබැයි ඉතින් එයා සාක්ෂි දීපු එකේ වරද මොකද වැරද්දක් කරේ නැද්ද කියලා. නෑ මම මිනිහමරුව හැබැයි ඌ විතරයි දැක්කේ. ඌ විතරයි දැක්කේ. ඉතින් ඒක එයා කිව්වේ නැත්තම් මං හිරේ නෑ නේද? ඒ නිසා මරන. ඒක දැන් පළවෙනි දවසේ එයා කිව්ව ඔක්කොම ඉස්සරහා මෙයා මේක කිව්වා ඊයේ. ලකුණික අභියෝග මේ වීරත්වයක් වගේ හයියෙන් කිව්වා. ඉතින් ඊට පස්සේ තියෙන දවස් තුන ඉවර වෙනකොට එයා වේදිකාවට ඇවිල්ලා කියනවා මේ මම එදා මෙහෙම කිව්වනේ. හැබැයි මං අද දෙයාගේ භාෂාවෙන් කියන්නේ මං අද මගේ ලේ වලින් අස්සම් කළා කියනවා මම එයාට වෛර කරන්නේ නැහැ කියලා. මෙයාට කිසිම හිංසාවක් කරන්න මට දැන් ඕනේ නැහැ කියලා මගේ ලේ වලින් එයා ඉතින් ඒගොල්ලන්ගේ වාසනේ මගේ ලේ වලින් මං ලියලා අස්සම් කළා සාතිකයක් දෙනවා කියලා. එතකොට අර තරුණයා මේ තරුණයාට එයාට මං කිව්වා මේ පුතේ තමයිත්‍රි භාවනා කරන්න පුතාට මෛත්‍රී කරගෙන ඉන්න එයා ඒකම පුතාට මෛත්‍රී කරන්න කියලා. ඊළඟට මාස 3කින් විතර ගියාම ඒ පුතා හරියම මූණ වෙනස් වෙනවා, හරි ලස්සනයි. තියා පින්දීලා කියනවා මම ලොකු පිනකට මං හිරේට ආවේ. මං එළියේ කියලා කවදාවත් භාවනා කරන කෙනෙක් නෙමෙයි. මේවට එන කිසිදුත් නෙමෙයි. මට පුදුම සැනසෙල්ලක් මේ භාවනාවෙන් ලැබෙන්නේ. පුදුම සැනසෙල්ලක්. ඉතින් මට දැන් ඉතුරු අවුරුදු 6ක් ඉඳන් මාස ගණනක් ගිහිල්ලා දැන් තව ගොඩක් ඉන්න ඕනේ. මට දැන් කරන්න දෙයක් තියෙනම හරි සතුටින් මේ අවුරුදු 6 මම මේ ඉන්නේ. දැන් ඒ අතර සමහර අය කියනවා මේ මේ 100 ගැන කිව්වහම මේකේ තියෙන වටිනාකම ওই ටික ඔක්කොම කිව්වහම කියන අය මේක අපිට කලින් කිව්වේ නැත්තේ. මෙහෙට එන්න කලින් නෝ කියන්නේ තියෙන්නේ. එහෙම දැනගෙන හිටියානම් ඒ අය කියන එහෙම හිටතල කියන්නේ සිතිවිල්ලක් එනකොට ඒක අඳුනාගෙන විග්‍රහ කරගෙන අනවශ්‍යක අතාරින්න ඒ ඒකනේ සිහියෙන් කරන්නේ. ඒක දැනගෙන හිටියානම් ඒ සිතිවිල්ලක් ඇවිත් යන්නේ තප්පරයක් විතරයි. ඒ තප්පරේ සිහියෙන් ඉන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ අවුරුදු 5 10ක් 20ක් ජීවිත කාලෙම දුක් විඳින්නේ. ඒක ඇත්ත. මේ අවුරුදු 30 40 කරපු වැරද්දක නෙමෙයි ඉන්නේ. එක එක තප්පරයක ආපු සිතිවිල්ලක් විග්‍රහ කරගන්න බැරුව ක්‍රියාත්මක කිරීමේ විපාකයට අවුරුදු ගාණක් තමයි ජීවිතාන්තය දක්වා මිරේ ඉන්න වෙන්නේ. ඉතින් අය ඒකට දුක් වෙනවා මේ සිහිය. ගැන අය අපි කලින් දැනගත්තේ නැත්තේ. එය අපි ඒ අතින් කොපමණ වාසනාවන්තද කියන එක පේනවා. කොච්චර වටිනා දහමක්ද, නිධානයක්ද, ස්වීප් එකක්ද, ලොතරැයියක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ, ඇදිලා තියෙන්නේ. හැමෝටම මේ ස්වීප් එක ඇදෙන්නේ. බොහොම ටික දෙනෙකුට. ඉතින් ඒ අතින් අපි හරියම දුර්ලභ අවස්ථාවක් ලබාගෙන තියෙන්නේ. ඒ ගැන අපි සතුටුයි. අපිට සතුට වෙන්න පුළුවන්, සතුට වෙන්න ඕනේ. ඒ සතුට උදව් වෙනවා මේ ගමන නොනැවතී ඉදිරියට යන්න. ඒක අපේ අතේ තියෙන එක. භාවනා මධ්‍යස්ථානික පොය දවසක එහෙම තැනකට වෙලාවකට බාර දෙන්න බෑ. ඒ අපි කොහේ හිටියත් කවදත් සිහියෙන් ඉන්න, සිතවිලි දකින්න, මෛත්‍රී සාගත වෙන්න, නොරිදවා ජීවත් වෙන්න උත්සාහ කරන්නට ඕනේ. එතන තමයි අපේ සැනසෙල්ලයි ගැළවිල්ලයි දෙකම තියෙන්නේ.